සුදි සන්දය පෙරමැන්තුම අපතුමාට මිනිත්තු 6ක කාලයක් තියෙනවා.
ගරු ගුණාසන නියෝජ්‍ය කතානායකතුමනි, ජාත්‍යන්තර අරමුදල සම්බන්ධ ප්‍රයත්න විවාදයේ සම්බන්ධව වෙන්න අවස්ථාව සලසා දීම ගැන ඔබතුමාට මගේ ස්තුතිය ව්‍යාස්වාදී පිරිනමනවා. ඒ වගේම අපි දැක්කම පුරා දින දෙක තුළම විශේෂයෙන්ම ආණ්ඩුපක්ෂයේ ගැතිතිවරු කතා කිරුවේ මේ ආණ්ඩුපක්ෂයත් ඒ වගේම මේ විපක්ෂය තමයි මේ සියල්ලට වක් කියන්න ඕනේ කියලා. විශේෂයෙන් මේ රට බංකොලොත් වෙන්න, ඒ වගේම අපේ රටේ ආර්ථික වැරදි ආර්ථික තීරණ අරගන්න සම්පූර්ණ වාක්‍යුත්ව මම හිතන්නේ මේ ආණ්ඩු තවත්මත් ඉන්නවා. විශේෂයෙන්ම අපි දන්නා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණාට පස්සේ මේ වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාකලාපයේ තමයි මේ අර්බුදයටත් ඒ වගේම රට බංකොලොත් වෙන්නටත් හේතුනේ කියන එක මම අමුතුවෙන් කියන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් අපිට තියෙන කනගාටු කාරණාව තමයි මේ විවාදයට සම්බන්ධිත මැති අවතර හැමිකම් ප්‍රකාශ කරුවේ මේ සියලුම වැරදි වලට මේ වර්තමාන විපක්ෂයත් වක් කියන්න ඕනේ කියලා. නව මම කියන්න ඕනේ කරු මන්ත්‍රී කරු උපසභාපතිතුමනි, නියෝජ්‍ය කතානායකතුමනි, මේ දේවල් නිසා අද මේ රටේ අපි දන්නා අපේ ජාත්‍යන්තර අරමුදලට යන්න සිද්ධ වුණේ ඇයි? විශේෂයෙන් අපි දන්නා 2015 වසරේදී යහපාලන ආණ්ඩුව තියෙනකොට අවසාන කාලෙදී මේ අපි දන්නවා IMF එකට එහෙම නැත්නම් ජාත්‍යන්තර අරමුදලට අපි සම්බන්ධලා හිටියා. නමුත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවට පස්සේ තමයි මේක හරියන්නේ නැහැ, මේ අර්ධ ආර්ථික ප්‍රතිපත්ති මේවා ධනවාදයට යන ගමන් මාර්ගයක් තියෙන්නේ කියලා තමයි ඒ අවස්ථානුකූලව මේ තීරණෙන් බැහැර වුණේ. ඒ බැහැර වෙච්ච නිසා තමයි උන්වහන්සේලා දන්නවා අපිට අත්විඳින්න වෙච්ච සිද්ධ වෙච්ච කාරණා මොනවද කියන එක ගැන අපි අමුතින් කියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපිට මං හිතන්නේ විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදලට ගියාට පස්සේ අපි දන්නා මේ කොන්දේසි රාශියක්, විශේෂයෙන්ම අපි දන්නවා ජනතාවට අහිතකර කොන්දේසි රාශියක් අද අපිට ඉෂ්ට කරන්නත් සිද්ධ වෙලා තියෙනවා. ජාත්‍යන්තර අරමුදල සම්බන්ධ මොනතරම් කතා කෙරුවත් ඒකේ තියෙන හොඳකම ගැන කතා කෙරුවා වුණත් අපිට ගරු සභාපතිතුමනි මේවට මුහුණ දෙන්න ඉදිරි කාලෙදී සිද්ධ වෙනවා කියන එක මේ අවස්ථාවේදී අපි කියන්න ඕනේ. විශේෂයෙන්ම අපි දකින අනික් කාරණාව තමයි ගරු සභාපතිතුමනි විශේෂයෙන්ම අපි දන්නවා මේ රටේ එහෙම දැබ්බෙනකොට අපි දන්නවා ආර්ථික ප්‍රශ්න ගණනාවක් අපිට තියෙනවා. විශේෂයෙන්ම ජාත්‍යන්තර අරමුදල ආව වුණත් දැන් වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් වෙලා අවුරුද්දක් විතර ගත වෙන අවස්ථාව. නමුත් අපි දන්නවා ජාත්‍යන්තර අරමුදල පැත්තකින් තිබ්බා වුණත් අපේ රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුමක් ලබා දෙන්න මේ වෙනකන් හරියාකාර වැඩ පිළිලක් තියනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අපි දන්නවා දැන් මේ අවස්ථාවේදී කතා කරු මැති අමතුරු හැම කෙනාම කතා කරුවේ දැන් උද්දමනේ අඩු වෙලා තියෙනවා. ඒ වගේම ජනතාවට යම් යම් සහන සලසිලා තියෙනවා. ඒ වගේම ජනතාවගේ පැත්තෙන් නොයෙකුත් ආකාරයේ පහසුකම් සැපයෙනවා කියන එක තමයි මුගක් අවස්ථාවේදී ප්‍රකාශ කරන්නේ. නමුත් කියන්න කනගාටු කරන නියෝජ්‍ය කතානායකතුමනි, අපි දන්නවා ජනතාවට කිසිම දැනෙන යම්ක් සහනයක් සිද්ධ වෙලා නැහැ. අද ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මම අහන්න කැමති විශේෂයෙන්ම සහල් මිල අඩු වෙලා තියෙනවාද? ඒ වගේම කිරිපිටි වලට දැනෙන සහනයක් ලැබිලා තියෙනවාද? ඒ වගේම අනිකුත් ආරිභෝගික අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වලට කිසිම සහනයක් ලබා ගන්න අද පුළුවන්කමක් ලැබිලා තියෙනවද කියලා තමයි මම කියන්න තියෙන්නේ. ජනතාවගේ පැත්තෙන් ගත්තොත් එහෙම ආර්ථික අර්බුදේ එහෙමමයි. විශේෂයෙන්ම අද මම හිතන්නේ උගක් වෙලාට කතා කරනවා මේ ජනාධිපතිතුමා ආවට පස්සේ ගරු සභාපතිතුමනි ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් කරන්න පුළුවන් වුණා. ඒ වගේම ගෘහණියන්ට ඒ වගේම ගෙවල් වලට අවශ්‍ය කරන ගෑස් ටික නොකඩවා ලබා දෙන්න පුළුවන්කම ලැබුණා කියලා. නමුත් ඒ පැත්තෙන් අපි දන්නවා යම් යම් සහනයක් ලැබිලා තියෙනවා. නමුත් ගරු කතානායකතුමනි අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම දැන් ඉන්ධන ලබා දුන්නා වුණත් අද ඉන්ධන වලට ගෙවන්න තියෙන මිල දිහා බලනකොට ජනතාවට ඒක දරන්න පුළුවන්කමක් තියනවද කියලා අපි කල්පනා කරන්න ඕනේ. ඒ වගේම අපි දන්නවා අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම ගරු කතානායක නියෝජ්‍ය කතානායකතුමනි විදුලි බිල වැඩි කරන්න. ඒ වගේම අපි දැක්කා පහුගිය දවස්වල 100ට 400කින් 500කින් විතර විදුලි බිල වැඩි කරන්න කටයුතු කරුවා. ඒ තුලින් අපේ ජනතාවට යම් කිසි සහනයක් සැලසීලා තියෙනවද කියලා අපි මේ අවස්ථාවේදී කල්පනා කරලා බලන්න ඕනේ. අපි දන්නා මේ ගෘහස්ථ ඒකකවල ඉන්ධන මේ විදුලි බිල වැඩි කිරීම තුළ අද ජනතාව කබලෙන් ලිපට වැටලා තියෙනවා. ඒ වගේම අපි දන්නවා කර්මාන්ත ප්‍රතිපත්තිය ගැන කතා කරනවා. ආර්ථික නගාවන් හිටවන්න නම් කර්මාන්ත වැඩි දියුණු කරන්න ඕනේ කියලා ගෙල්ලා ගරු නියෝජ්‍ය කතානායකතුමනි කතා කරනවා.
නමුත් මිනිත්තු දෙකක කාලයක් තුන ගරුමන්ත.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි දන්නා තරමින් කර්මාන්ත පැත්තෙන් ගත්තොත් එහෙම අද කර්මාන්තත් කඩා වැටෙන තත්ත්වෙට තමයි පත් වෙලා තියෙන්නේ. කොයි පැත්තෙන් ගත්තත් අපිට සාහනදායක සුභවාදී පිළිවෙතක් අපිට පේන්නේ නැහැ. අද මම හිතන්නේ රෝහල් පද්ධතිය ගත්තොත් එහෙම සෞඛ්‍ය ශේෂ්ත්‍රය ගත්තොත් එහෙම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අද මම හිතන්නේ අපේ ජනතාව අන්ත අසරණ තත්ත්වෙට පත් වෙලා තියෙනවා. රෝහලකට ගියොත් එහෙම බේත් ටික ලබා ගන්න පුළුවන් කමක් නැහැ. අපි දැක්කා ඊයේ පෙරේදා පුවත්පත් මගින් ඒ වගේ මාධ්‍ය මගින් දැක්කා ශල්‍ය වෛද්‍යවරුන් අද රට හැර ගිහිලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි නිර්වන්දන වෛද්‍යවරු නැතුව හමාරක් රෝහල්වල නිර්වන්ද ශල්‍යකාර වහන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් මේ වැනි තත්ත්වයකට තමයි අද මේ රට පත් වෙලා තියෙන්නේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි. ඉතින් අපි ඉල්ලා හිටින්නේ මේ IMF එක ගැන කතා කරලා ජාත්‍යන්තර අරමුදල ගැන කතා කරලා යම් යම් දේවල් පෙන්නුම් කෙරුවා වුණාට අපිට මේ පැත්තෙන් රටේ ජනතාවගේ පැත්තෙන් සහනයක් ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවයි කියලා කියන්න පුළුවන් කමක් නැහැ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අපි දන්නවා. විශේෂයෙන්ම අපි රට ගත්තොත් එහෙම අපනයන ශ්‍රේෂ්ඨයේ ගරු සභාපතිතුමනි අපි අපනයන ශ්‍රේෂ්ඨයේ කේන්ද්‍ර කරගෙන තමයි ගුවක් අවස්ථාවේ අපි අපේ ආදායම ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා තේ කර්මාන්තයේ ගත්තොත් එහෙම මම හිතනවා වීරසුමන මන්ත්‍රීතුමා කිව්වා වගේ අද මම හිතන දැඩි අර්බුදයකට ලක් වෙලා තියෙනවා. ඒ මං හිතන්නේ පහුගිය ආණ්ඩුවේ තමුන්නාසලා ගත්ත වැරදි තීරණ නිසා ඒ රසායනික පෝර තහනම ඒ වගේම අනිකුත් තීරණ නිසා අද තේ කර්මාන්තය විතරක් නෙමේ වැවිලි කර්මාන්තයම සම්පූර්ණයෙන්ම කඩා වැටෙන්න කටයුතු වෙලා සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි දැක්ක ඊයේ පෙරේද වෙනකොට තේ මිල රුපියල් 200ට විතර සීමාව එහා ගිහිලා තිබුණා. නමුත් අද වෙනකොට රුපියල් 150 සීමාවට තේ මිල කඩා වැටලා තියෙනවා. ඒ වගේම තේ අපනයන ආදායම සම්පූර්ණයෙන් භාගයට භාගයක් අඩු වෙලා තියෙනවා කියන එකත් මේ අවස්ථාවේදී අපි ඉදිකන්න ඕනේ. ඒ වගේම තේ කර්මාන්ත කරුවෝ ඊයේ පෙරේද අපි හම්බුනාම හැම අවස්ථාවේදී මේගොල්ලෝ මැසිරි නැගුවේ කර සභාපතිතුමනි අනිවාර්යයෙන්ම මේ තේ විල තේ වගේම
තේ පස්සෙත්
එක කර සභා නියෝජ්‍ය කතානායකතුමනි ඒ අය කියන්නේ මේ විදුලි බිලත් එක්ක අනිකුත් යදවුත් එක්ක මේ තේ කර්මාන්තේ පවත්වාගෙන යන්න පුළුවන්කමක් නැහැ කියලා. ඉතින් මෙවැනි සෑහෙන ආර්ථික අර්බුදවලට තියෙදි තමයි මම හිතන්නේ IMF එක කියන විතරක් පෙන්නලා මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ටික යටපත් කරන්න එහෙම නැත්නම් අමතක කරන්න රටන තාත්‍යත්වයට පෙන්ඳුම් කරන්නේ ජනතාවට පෙන්ඳුම් කරන්න හදන්නේ මේ IMF එකෙන් අපි ඉදිරි
කාලේ
සියලුම ප්‍රශ්න ටික විසඳනවා කියලා. නමුත් අපිට කියන්න තියක් නියෝජ්‍ය කතානායකතුමනි පෙන්ඳුම් කරන්නේ ජනතාවගේ පැත්තෙන් ගත්තොත් මේ IMF එකේ මේ දේවල් ටික ඉත කෙරුවා වුණත් ජනතාවගේ පැත්තෙන් සහනය සලසලා දෙන්න මේ ආණ්ඩුවට පුළුවන්කමක් තියෙනවා කියලා අපිට පේන්නේ. ඒසම දීර්ඝ වශයෙන් කතා කරන්න කාල වේලාවක් නැති නිසා ගත සභාපතිතුමනි අපි ඉල්ලා හිටිනවා කෙසේ හරි කමක් නැහැ මේ තියෙන රටේ තියෙන සම්පත් ටික ආරක්ෂා කරන්න. මොකද හැමදාම අපිට කියන්න පුළුවන් ද රටේ සම්පත් තිබුණාද කතා කරනවා. ගරු නියෝජ්‍ය කතානායක තව විනාඩියක් දෙන්න ගරු
කතානායක
විනාඩියයි. මම කියන්නේ දැන් මේ රටේ IMF කොන්දේසියක් තියෙනවා මේ රාජ්‍ය සම්පත් ටික විනා රාජ්‍ය සම්පත් විකුණන එක ගැන කතා කරුවොත් එහෙම අපි කියන්නේ පාඩු ලබන කර්මාන්ත එහෙම නැත්නම් ආයතන ටික විවිධවන්ට කටයුතු කරන්න මේ ලාභ ලබන ටික විකුණන්න කටයුතු කරන්න ඉපයි කියන ඉල්ලීමක් කරමින් මගේ වචන සල් ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබට. ගරු කාංචන විජේසේකර මහත්මයා ඕඩර් ප්ලීස් කරු වීරසුමන වීරසිංහ මහත්මයා මුලාසනට.
ස්තුති මුලාසනාරුඩ කරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අද දවසේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇතිකර ඇති එකඟතාවයන් සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ දවසේ මේ යෝජනාව ඉදිරිපත් කරමින් සහ මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ගනුදෙනු කිරීමේදී ඇතිකරගත් එකඟතාවයන් වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුවටත් රටේ ජනතාවටත් ඒ කරුණු දැන ගැනීමට ඉදිරිපත් කරමින් විශේෂයෙන්ම සහය ඉල්ලා සිටියේ රටේ ඇති වෙලා තියෙන මේ ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා සුළු පැලස්තර වෙනුවට ස්ථිරසාර වැඩපිළිවෙළක් වෙනුවෙන් සහාය ලබා දෙන්න කියන ඉල්ලීම. ගරු මුලස්නේ මන්ත්‍රීතුමනි, මේ සභාව නියෝජනය කරන බොහෝ මන්ත්‍රීවරු පහුගිය කාලේ කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න මේ රටේ තියෙන ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කරගන්න කියලා. ඒක විපක්ෂයේ නියෝජනය කරන කිසිම මන්ත්‍රීවරයෙක්ට කියන්න බෑ අපි එහෙම ඉල්ලීමක් කරේ නැහැ, එහෙම රජයට උපදෙස් දුන්නේ නැහැ කියලා. විපක්ෂයේ නියෝජනය කරන ප්‍රධාන විපක්ෂයේ සමගි ජන බලවේගය ඒක මේ පාර්ලිමේන්තුවේ කාලයක් තිස්සේ කරපු කාරණාවක්. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන පිරිසකුත් ඒ වගේම කරා. ඒ දවස්වල අපි තාණ්ඩු පක්ෂයේ කැබිනට් මණ්ඩලයේ නියෝජනය නොකරත් විශේෂයෙන්ම අපි ඉල්ලීම් කරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතන මේ සියලු දේත් සමග සාකච්ඡා කරලා රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කඩා වැටෙන දෙන්නේ නැතුව සුදුසු වැඩපිළිවෙළක් සඳහා ඒ අවශ්‍ය ප්‍රවේශය ගන්න කියලා. හවත අපි පිළිගන්නවා අපේ ආණ්ඩුවේ කොටසක් හිටියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියොත් අපි ආණ්ඩුවෙන් එළියට බහිනවා කියපු. ජාත්‍යන්තර මුල්ල අරමුදලට යනවනං ආණ්ඩුවේ බලය නැති වෙනවයි කියලා කියපු තර්ජනය කරපු වාසුදේව නානායක්කාර ඇමතුමා වැනි කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරපු ඇමතිවරුත් ආණ්ඩුව නියෝජනය කරපු මන්ත්‍රීවරුත් හිටියා. හැබැයි විපක්ෂය උඟක් කරලා ලඝු කරන්න හදනවා මේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හැම එක්කෙනාම කිව්වේ ජාත්‍යන්තර මුල්ල අරමුදලට යන්න ඕනේ නැහැ කියලා කියන එක. ඒක වැරදි මතයක් ගරු මුලාසනී මන්ත්‍රීතුමනි. ඔබතුමාලා දන්නවා අපි එකට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු හැටියට කටයුතු කරන අවස්ථාවේ විවිධ සාකච්ඡා විවිධ තැන්වල සිදු වුණා මේ ආර්ථික ගැටලුවට විසඳුම් ලබා ගන්න කොහොමද කියන එක පිළිබඳව. ඒකට විවිධ යෝජනා ඉදිරිපත් වුණා. එක්තරා කණ්ඩායම්වල යෝජනා තිබුණා ජාත්‍යන්තර මුල්ල අරමුදලට යන්නේ නැතුව චීනය ඉන්දියාව වැනි මිත්‍ර රටවල් වලට ගිහිල්ලා අපි ආධාර ලබා ගන්න ඕන කියලා. ණය ලබා ගන්න ඕන කියලා. සමහර තැන්වලදී යෝජනා වුණා මට මතකයි මම නම් කියන්න යන්නේ නැහැ අපිත් එක්ක එදා දවසේ ආණ්ඩුවේ හිටපු දැන් ආණ්ඩුවේ නැති කණ්ඩායම්වල පවා හිටියා ජාත්‍යන්තර මුල්ල අරමුදල පමණයි අපිට යන්න තියෙන එකම විකල්පය කියලා. නමුත් අද අවාසනාවට මේ මතය වෙනස් වෙලා තියෙනවා. විපක්ෂේ නියෝජනය කරන පිරිසුත් කිව්වා ආණ්ඩුව නියෝජනය කරන බහුතර පිරිස කිව්වා. නමුත් ඒ තීන්දුව ගැනීමට එවකට හිටපු කැබිනට් මණ්ඩලය ඇතුලේ ලොකු කාර්යභාරයක් කරන්න සිද්ධ වුණා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා එක පැත්තකින් පාර්ලිමේන්තුවේ බහුතරය කැබිනට් මණ්ඩලයේ ඒකඟතාවය මේ කියන කාරණාත් එක්ක කටයුතු කරන්න. ඒක තමයි යථාර්ථය. ඒ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පිටින් අද හුඟක් අද මේ ඇතිවෙච්ච අර්බුද දාලා තියෙනවා. එතුමාගේ පිටින් දහනවට වැඩිය අද අපි කල්පනා කළ යුතු තිබුණේ එදා එතුමාට තීන්දුව තීරණ ගන්න ඉඩ හදන්න දෙන්නේ නැතුව කටයුතු කරපු කණ්ඩායම් පිළිබඳව. විවිධ අවස්ථාවල විවිධ තීන්දුව. අපිට මේ ඔහුගේ අවුරුදු දෙකමාරේ ගන්න පුළුවන් ඕනතරම් උදාහරණ තියෙනවා. නමුත් කෙසේ හෝ අපේ රටේ අවාසනාවට එක පැත්තකින් ආණ්ඩු පක්ෂේ නියෝජනය කරන මන්ත්‍රීවරු හැටියට අපේ අවාසනාවට අපි ආණ්ඩු පක්ෂේ ඉන්නේදී රට එක පැත්තකින් බංකොලොත් කියන එක අපිට නිවේදනය කරන්න සිද්ධ වුණා. අපේ තියෙන ණය ආපසු ගෙවන්න බැහැයි කියන එක. හැබැයි අපි ඊට පෙර අපි ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක ගනුදෙනු කරන්න ආරම්භ කරලා ජාත්‍යන්තර මුල් අරමුදලත් එක්ක එකඟතාවයකට එන්න පුළුවන් වුණා නම් අපිට අර නිවේදනය කරන්නේ නැතුව ණය ගෙවන්න බැහැ කියලා කියන්නේ නැතුව අපිට එකඟතාවයක් ලබා ගන්නත් තිබුණා. හැබැයි අපි ප්‍රමාද වුණා. ඒක අපි පිළිගන්න ඕන. ඒ වෙලාවේ කැබිනට් මණ්ඩලය ඇතුලේ බහුතරයේ මතයේ තිබුණේ නැහැ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක ගනුදෙනු කිරීම. මම නැවත වතාවක් කියන්නේ මේ බහුතරයේ අද ඉන්නේ විපක්ෂය නියෝජනය කරමින් සහ මේ විවාදය ඇතුලේ කිව්වේ අපි ජාත්‍යන්තර මුල්ල අරමුදලේ තියෙන එකඟතාවයන් වලට විරුද්ධව ඡන්දේ පාවිච්චි කරනවා කියලා. ඒ නිසා හුඟක් වෙලාවට හෙට දවසේ මේ ඡන්දේ වෙලාවේදී බලා ගන්න පුළුවන් අපේ ආණ්ඩුව ඇතුලේ ඒ ජාත්‍යන්තර මුල්ල අරමුදලට යන්න එපා ගියොත් එහෙම අපි ආණ්ඩුවෙන් එලියට බහිනවා කියපු කණ්ඩායම කවුද කියන එකත් හෙට බලා ගන්න හොඳ අවස්ථාවක් ලැබෙනවා. දැන් මේ ජාත්‍යන්තර මුල්ල අරමුදල කියන එක පැත්තකින් බිල්ලක් හැටියට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් මෙතන ඉන්න පක්ෂ විපක්ෂ සියලු දෙනා ආණ්ඩු කරන අවස්ථාවවලදී ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක පහුගිය අවුරුදු කාලේ ගනුදෙනු කරලා තියෙනවා. මේ පළවෙනි වතාව නෙමේ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක ගනුදෙනු කරන. එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැතිත්වයෙන් හිටපු ආණ්ඩුවෙත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා නායකත්වය දීපු ආණ්ඩුවෙත් ඒ වෙලාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නායකත්වය දීපු ආණ්ඩුවලත් මේ ජාත්‍යන්තර මුල්ල අරමුදලත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ මේ ජාත්‍යන්තර මුල්ල අරමුදල කියන්නේ බිල්ලක් කළ යුතු දෙයක් නෙමෙයි කියන එක. හැබැයි අපි අපේ පැත්තෙන් ඒ අවස්ථාවවලදී අපි අපොහොසත් වෙච්ච දේ තමයි වෙච්ච එකඟතාවයන් මොනවද කියන එක ජනතාව දැනුවත් කරේ නැහැ. පාර්ලිමේන්තුව දැනුවත් කරේ නැහැ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු දැනගෙන හිටියේ නැහැ. කැබිනට් මණ්ඩල දැනගෙන හිටියේ නැහැ. හැබැයි පළවෙනි වතාවට අද පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නෙවෙයි මේ රටේ මහජනතාවට පවා දැනගන්න ඉඩ සලස්සලා තියලා තියෙනවා. මෙන්න මේක තමයි අපි අති කරගත්ත එකඟතාවය මූලික රාමුව. මේ වැඩ පිළිවෙල තමයි අපි ක්‍රියාත්මක කරන්න කියලා. ඉතින් මට තේරෙන්නේ මේ වැඩපිළිවෙල ඇතුලේ මේ යෝජනා කරලා තියෙන තැන් ඇතුලේ මොන කරුණටද විරුද්ධ වෙන්නේ කියලා. දැන් මේකේ සමහරව හිතනවා මේ අපි ණයක් ගන්නම ජාත්‍යන්තර මූල්‍ය අරුදලට යනවා කියලා. ඒක වැරදි මතයක්. ඔබතුමත් මූලාසනයේ ඉන්න ඔබතුමත් මමත් අපි සියලු දෙනා පිළිගන්න ඕන කාරණාවක් තමයි ඩොලර් බිලියන 2.9ක් කියන එකෙන් මේ රටේ ප්‍රශ්න සියල්ල විසඳෙන්නේ නැහැ. අපිට ලැබෙන්න යම් සහනයක් ලැබෙන්නේ. ඒ ණය තුලින් අපිට ලැබෙන්නේ తాවකාලිකව අපේ තියෙන ප්‍රශ්නවලට ගැටලුවලට යම්කිසි ආකාරයක අඩිතාලමක් යොදාගෙන මූලික රාමුවක් හදාගෙන අපේම වැඩපිළිවෙලක් ඇතුළේ එළියට යන්න. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලැබෙන ප්‍රධාන පහසුකම් මොකද්ද? ප්‍රධානම පහසුකම තමයි නැවත වතාවක් ජාත්‍යන්තර වශයෙන් තියෙන බැංකුවලත් මූල්‍ය ආයතනවලත් සංවර්ධන නියෝජිත ආයතනවලත් විශ්වාසයක් ඇති වෙනවා මේ රටත් එක්ක නැවත ගනුදෙනු කරන්න පුළුවන් කියන එක. ඒක ලැබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන එකඟතාවය. දැන් පහුගිය කාලෙම මොකද්ද වුනේ? අපේ තියෙන ණය ශ්‍රේණිගත කිරීම වලදී අපි පහල දානවා. පහල දාගෙන පහල දාගෙන පහල දාගෙන යන්නේ අපිට කිසිම වැඩපිළිවෙලක් නැහැ, රාජ්‍ය ආදායමක් ගොඩනගන්න විදියක් නැහැ, අපිට එහෙම උදව් කරන්න කවුරුවත් නැහැ, අපිට ණය ලබා ගන්න ක්‍රමයක් නැහැ, ණය ලබා ගත්තත් ඒක ආපසු ගෙවනවද කියලා සහතිකයක් දෙන්න කවුරුවත් නැහැ. එනිසා අපේ ණය අපේ ශ්‍රේණිගත කිරීම වලින් අපි පහලට දැම්මා. ඒ ණය ශ්‍රේණිගත කිරීම වලින් පහලට දැම්ම අපිට ඇතිවෙච්ච විපාක මොකද්ද? අපිට ප්‍රධාන සිදුවෙච්ච විපාකය තමයි අපිට පහුගිය අවුරුද්දේ මුල කාලේ ඉඳලා ණයවර ලිපියක් විවෘත කරගන්න බැරුණා මුලස්සනේ මන්ත්‍රීතුමනි. අපේ රටේ ගනුදෙනු කරන්නේ ආනයන අපි සිදු කරන්නේ ණයවර ලිපි විවෘත කරලා. බලශක්ති ක්ෂේත්‍රයේ ගැටලු ඇති වෙන ප්‍රධානම හේතුව මොකද්ද? ණයවර ලිපියක්වත් විවෘත කර ගැනීමට අපිට අවස්ථාව නොලැබීම. අපේ රටේ අවශ්‍ය බලශක්ති ක්ෂේත්‍රයේ ඉන්ධන අවශ්‍යතාවයේ 100%ක් ගත්ත ණයවර ලිපි විවෘත කරලා. අපි අත්පිට මුදල් දීලා කවදක්වත් ඉන්ධන අරගෙන නැහැ. අපි ණයවර ලිපි විවෘත කරලා දින 90ක් ලැබෙනවා, දින 120ක් ලැබෙනවා, දින 180ක් ලැබෙනවා, සමහර අවස්ථාවල දින 240ක් ලැබුණා. මෙහෙම තමයි ගනුදෙනු කරන්නේ. ඒ ණයවර ලිපියක් විවෘත කරාම තමයි සැපයුම් කරුවන්ට විශ්වාසයක් ලැබෙන්නේ. අපිට ලබා දීපු සැපයුම වෙනුවෙන් බැංකු පද්ධතියේ අපේ බැංකුව නැති වුණත් ජාත්‍යන්තර වශයෙන් ඒ බැංකුවට සහතිකය දෙන ණයවර ලිපියට සහතිකය දෙන ආයතනයේ හරි එක ගෙවයි කියලා. එහෙම තමයි කටයුතු කරගෙන යන්නේ. ගල්ලංගුරු ගේන ණයවර ලිපි විවෘත කරලා ගල්ලංගුරු අත්පිට මුදලට ගෙනා මේ පළවෙනි වතාවට අපි කටයුතු කරේ. මොකද අපිට මාස 12ක් අවශ්‍ය ගල්ලංගුරු අපි මාස 4ක් ඇතුලේ ගේනවා. එතනයි අපි අත්පිට මුදලට ගන්නෙ. එනිසා වැරදි මතයක් හදලා තියෙනවා මේ ණයක් ගන්න තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගිහිල්ලා තියෙන්නේ කියලා. ණය ගන්න යන්න පුළුවන් ඕන තැන් වලට. ගිනි පොලියට ගන්න යන්න පුළුවන්, වැඩි පොලියට ගන්න යන්න පුළුවන්, විවිධ කොන්දේසිත් එක්ක යන්න පුළුවන්. හැබැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක මේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙලට යෑම තුළ අපිට ලැබිලා තියෙන විශාලතම දායකත්වය තමයි එක පැත්තකින් අපිට යම් මුදලක් ලැබිලා තියෙනවා අපේ తాවකාලිකව ඒ අවශ්‍යතාවයන් සම්පූර්ණ කරගන්න. නමුත් අනෙකුත් ජාත්‍යන්තර වශයෙන් තියෙන මූල්‍ය ආයතන සහ සංවර්ධන නියෝජිත ආයතනත් එක්ක නැවත ගනුදෙනු කිරීමේ හැකියාව ලැබිලා තියෙනවා. දැන් අපේ රටේ මීට පෙරත් ආසියානු සංවර්ධන බැංකුවේ හැම අවුරුද්දෙම ණය පහසුකම් අපිට ලැබෙනවා. විදුලි බල ක්ෂේත්‍රයේ වැඩියෙන්ම පහසුකම් ගන්න ආසියානු සංවර්ධන බැංකුවේ. ඉතාමත්ම අඩු පොලියකට ගන්න. ඒකෙන් තමයි අපේ සම්ප්‍රේෂණය හදාගන්නේ. අපේ තියෙන ග්‍රිඩ් එක වැඩි දියුණු කරගන්නේ, උපපොළවල් වර්ධනය කරගන්නේ, අපේ විදුලි බල පද්ධතිය අවශ්‍යතාව ටික සම්පූර්ණ කරගන්නේ. පහුගිය කාලේ වහලේ මත සූර්ය පැනල වලට අවශ්‍ය ණය පහසුකම් ටික ලබා දුන්නේ ආසියානු සංවර්ධන බැංකුවේ. එතන මේ අපි ණය ගෙවීමට නොහැකි බව දැනුවත් කරාට පස්සේ අපි බංකොලොත් රටක් බවට පත් වුණාට පස්සේ අතරම ආසියානු සංවර්ධන බැංකුව පවා දෙන මුදල් අපි නැවතුණා. ලෝක බැංකුව දෙන මුදල් නැවතුණා. ජයික ආයතන දෙන මුදල් නැවතුණා. AIIB එක දෙන මුදල් නැවතුණා. IFC එක දෙන මුදල් ටික නැවතුණා. අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතන ලබා දෙන මුදල් අපිට හිමි වුණා. හැබැයි නමුත් පහුගිය කාලේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක අපි සාකච්ඡා කරනකොට මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණක් නෙවෙයි, මමත් ඒ සාකච්ඡාවට සහභාගී වුණා. ගරු ජනාධිපතිතුමා ප්‍රධානත්වයෙන්, රනිල් වික්‍රමසිංහ මැතිතුමා, අග්‍රාමාත්‍යතුමා, ඒ වගේම අපේ විදේශ කටයුතු අමාත්‍යතුමා අලි සබ්‍රියමැතිතුමා, මමත් අමාත්‍යවරයෙක් හැටියට සහභාගී වුණා විදුලි බල හා බලශක්ති ඇමතිවරයෙක් හැටියට අපේ රාජ්‍ය මුදල් ඇමතිතුමා ඒ වගේම අපේ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිතුමා අපේ සමෘද්ධි විෂය භාර අමාත්‍යතුමා අපේ මහ බැංකුවේ අධිපතිතුමා අපේ මහා භාණ්ඩාගාරයේ ලේකම් ඇතුළු බැංකු පද්ධතිය මේ සියලු දෙනා සහභාගී වෙච්ච රැස්වීමේ සාකච්ඡාවේ පහුගිය අවුරුද්දේ මට මතක ඉදිරිය නොවැම්බර් මාසයේ අපි අයවැය අවසන් කළ යනකට තමයි අපි සාකච්ඡා තිබ්බේ මේ සාකච්ඡාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විතරක් නෙමෙයි ආසියානු සංවර්ධන බැංකුව ලෝක බැංකුව ජයික ආයතනය AIIB ආයතනය මෙවැනි ආයතන ගණනාවක් ඇවිල්ලා අපිට කිව්වා අපි එක කණ්ඩායමක් හැටියට තමයි ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදීත් ආධාර ලබා දීමේදීත් අවශ්‍ය පහසුකම් ලබා දීමේදීත් අපි කටයුතු කරන්න කියලා. ඒකෙදි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට ඩොලර් බිලියන 2.9ක ණය මුදලක් අපිට අවුරුදු 4ක් පුරා ලැබෙනකොට ඒහා සමාන පහසුකම් සහ ණය මුදල් අනෙකුත් සංවර්ධන නියෝජිත ආයතනත් ලබා දෙන්න එකඟතාවය පළ කරේ. හැබැයි ඔවුන් කො මේ මුදල් ලබා දෙනකොට අපිට අවශ්‍යයි රටක් හැටියට ඔබ ණය ආපසු ගෙවන්න. ණය නැතුව රට ඉදිරියට ගමන් කරන්න පුළුවන් ආකාරයට මේ ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියත් සිදු කරයි කියලා. ඒ අනුව තමයි ඔබතුමා කිව්ව ආකාරයටම කවුරුවත් කැමති නැහැ විදුලි බිල වැඩි කරන්න, ඉන්ධන මිල වැඩි කරන්න ජනාධිපතිතුමා කැමතිත් නැහැ, අගමැතිතුමා කැමතිත් නැහැ, මෙතන ඉන්න කවුරුවත් කැමති වෙන්නේ නැහැ. විෂය භාර ඇමතිවරු හැටියට මම කැමතිත් නැහැ. හැබැයි අපි කාලයක් තිස්සේ මේ රටේ ආනයන වියදමට වැඩිය අඩුවෙන් අපි ඉන්ධන ටික වික්කා. ඒක විවිධ දේශපාලන හේතු හින්දා. අපි විදුලි බිල අඩුවෙන් දුන්න ජනතාවට ජනන වියදම සම්ප්‍රේෂණ වියදම බෙදාහැරීමේ වියදමට වැඩිය අඩුවෙන් අපි ජනතාවට ඒ පහසුකම් ටික ලබා දීලා තිබුණා. විවිධ ක්ෂේත්‍ර තිබුණ ඉලක්ක කරගෙන මෙන්න මේවට විදුලි බිල අය කරන්නෙත් නැහැ කියලා. දැන් මේ රටේ පසුගිය අවුරුද්දේ නොවැම්බර් අගෝස්තු මාසෙ වෙනකන් තිබුණා මේ රටේ සමහර ආගමික සිද්ධාස්ථාන සමහර ස්ථාන අපි විදුලි බිල අය කරගන්නෙත් නැහැ කියලා. එහෙම දනුත් තිබුණා. නමුත් අපි ක්‍රියාවලිය වෙනස් කරන්න සිද්ධ වුණා. අපි ක්‍රියාවලිය වෙනස් කරලා තමයි මේ පහසුකම් ලබා ගැනීමටත් රටේ ඊළඟ පියවර වෙනුවෙන් අඩිතාලමක් හැටියට මේ කටයුත්ත කරලා තියෙන්නේ. හැබැයි අපේ රටක් හැටියට රජයක් හැටියට බලාපොරොත්තු වෙන්නේ නැහැ ගරු මුලස්සලේ මන්ත්‍රීතුමනි. මේ විදුලි බිල වැඩි කිරීම කියන එක වැඩි කරගෙන යන. ඉන්ධන මිල අපි ගණනය කළ යුත්තේ ලෝකයේ තියෙන වෙළඳපොළේ මිලත් එක්ක. දැන් ලෝක වෙළඳපොළේ මිල 300කින් 400කින් ඉහළනකට අපි ලංකාවේ මිල තියාගෙන තිබුණ ඉතාමත්ම පහළ මට්ටමක. ඒකේ පාඩුව කොහොමද දරන්න සිදුනේ? ඉන්ධන ලබා ගන්න මිනිහත් ඒකේ පාඩුව දරනවා. ඉන්ධන ලබා ගන්න නැති එක්කෙනත් පාඩුව දරනවා. දැන් ඉන්ධන ලබා ගන්න මිනිහට අඩුම තරමේ මුදල් ගෙවලානේ ඒකේ ගන්නේ ඉන්ධන ටික. හැබැයි ඉන්ධන ලබා ගන්න නැති එක්කෙනාට කොහොමද එව්වේ? බදු වලින් ගෙව්වේ. මේ රටේ වක්‍ර බදු වලින් තමයි වෙනත් පුද්ගලයන්ගේ විදුලි බිල වෙන පුද්ගලෙක් ගෙවනවා. වෙනත් පුද්ගලයෙක් පාවිච්චි කරන ඉන්ධන ටික වෙන එක්කෙනෙක් ගෙවනවා. දැන් මේ රටේ කර්මාන්ත පහුගිය කාලවල අපි දන්නවා මේ පහසුකම් ලැබුණා. ඉන්ධන පහසුකමත් ලැබුණා, විදුලි බල පහසුකමත් ලැබුණා. හැබැයි ආදායමත් ලැබුවා. ලාභ උපය ගත්තා. සමහර ලාභ සමහර කර්මාන්ත ගිහිල්ලා විදේශ රටවල තැන්පත් කරා. මෙතන විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරු ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරු පවා ඒ කාරණාව දන්නවා. සමහර කණ්ඩායම් හිතාමතා මේ පහසුකම් මතේ ලාභ උපයල ඔවුන්ගේ ලාභය බදු ගෙවන්නේ නැතුව හංගවල විදේශ රටවල තැන්පත් කරා. වෙනත් ආයෝජන කරා. දැන් අද බොහෝ දෙනෙක් කියනවා මේ රටේ ඇඟලුම් කර්මාන්තේ කඩාගෙන වැටලා තියෙන්නේ කියලා. විදුලි බිල හින්දා මේ රටේ තියෙන තත්ත්වය.
ගරු ඇමතුමා, තව විනාඩි 2ක කාලයක් තියෙනවා.
මට මුළු කාලය කියති බෙ.
ඔබතුමාට මුළු කාලය විනාඩි 20.
මට 35ක් තිබුණා.
24ක් තමයි දීලා තියෙන්නේ වර්තාවට.
35ක් තිබුණා. මම ඒ කාලය ලබා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා.
24යි 6ට සභාන
කාලය ගෙනියන්න පුළුවන්. ඇති
6-10 දක්වා.
එතන ඒ අනුව දැන් බොහෝ දෙනෙක් කියනවා මේ ඇඟලුම් කර්මාන්ත කඩාගෙන වැටලා තියෙන්නේ මේ උද්දමනේ මේ தත්ති කියලා. ඇත්ත කතාව මොකද්ද? දේශපාලඥයෝ හැටියට ඔවුනුත් දන්නවා ඒක නෙවෙයි යථාර්ථය කියලා. ලෝක වෙළඳපොලේ ඇමරිකාවේ යුරෝපේ ඉල්ලුම අඩු වෙනකොට අපේ අපනයන අඩු වෙලා තියෙනවා. ඒක තමයි යථාර්ථය. අපේ ධීවර කර්මාන්තය අපනයන අඩු වෙලා තියෙනවා ඉල්ලුම අඩු වෙනකොට. ඒක හැම අවුරුද්දෙම කාලවකවානුවක් තියෙන සිදුවෙන. දැන් අප්‍රේල් මාසේ වගේ ගත්තම සාමාන්‍යයෙන් ගත්තොත් එම මාර්තු මාසේ වගේ ගත්තම ඒක හැම අවුරුද්දෙම සිදුවෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ඇඟිල්ල දික් කළා කියනවා මෙන්න මේ හින්දා තමයි වැටලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒ වැරදි මත නිර්මාණය කරන්න එපා කියන එකත් කරනවා. දැන් මේ පහුගිය කාලේ මේ ගත්ත තීන්දුව తీරන නිසා අපිට පේනවා යම් කිසි සහනයක් ලැබෙනවා කියලා. ඔව් අපි දන්නවා මේ රටේ අකණ්ඩව විදුලිය ලබා දෙන්න ඉන්ධන ලබා දෙන්න පහුගිය රජයන් වලට පුළුවන්කම ලැබුණා. හැබැයි ගිය අවුරුද්ද අපිට ඒක අහිමි වුණා. මේ රටේ ඇතිවලා තිබුණ ආර්ථික තත්ත්වේ හින්දා. හැබැයි නැවත වතාවත් අපි මේ තත්ත්වයේ කළමනාකරණය කරගන්න පුළුවන් වුණේ
ඕඩර් ප්ලීස් සභාවේ කටයුතු තව විනාඩි 10කින් ඉදිරියට ගෙන යාමට සභාව එකඟද?
එකඟයි.
ගොරමතුම කතා කරමු.
ඒ අනුව අපි පහුගිය කාලේ ඒ අතරමැද නැවතිච්ච කටයුතු යථා තත්ත්වයටපත් කරන්නත් පුළුවන් වුණේ මේ රජයේ හැටියට ගත්ත ප්‍රතිපත්ති තීන්දුව නිසා කියන එකත් මේ වෙලාවේ මතක් කරන්න ඕන. කවුරුත් කැමති නැහැ ඉන්ධන පොලිමේ ඉන්න. මාධ්‍ය ඒ වෙලාවෙත් විපක්ෂය ඒ වෙලාවෙත් නියෝජනය කරන සියලු දෙනත් හැමතිස්සම මතයක් හැදුවේ ඉන්ධන පොලිම. පොලිමේ රෝගාතුර වෙන මිනිස්සු, පොලිමේ මරණයට පත් වෙන මිනිස්සු පිළිබඳව. එතන විදුලි ය අඛණ්ඩව ලබා දෙන්න නොහැකි තත්ත්වයට පත් වෙලා ඉන්නකොට ගරු මුලාසේ මන්ත්‍රීතුමා දන්නවා මම මේ අමාත්‍යංශය බාරගත්තේ පහුගිය අවුරුද්දේ අප්‍රේල් මාසේ 19 වෙනිදා. බාර ගන්න දවසෙත් පැය 14ක විදුලි කප්පාදුවා. ඒක තමයි මාර්තු මාසේ අප්‍රේල් මාසේ සිදුවෙච්ච තත්ත්වේ. අපි ඒක පැය දෙකහමාරකට කළමනාකරණය ඇවිල්ලා අපි විදුලි ගාස්තු ක්‍රමවේදය අපි යෝජනා කරන්නට කිව්වා. මේ ගාස්තු ක්‍රමවේදයට යන්න එහෙම වුණොත් එහෙම අපිට අකණ්ඩව විදුලි දෙන්න පුළුවන් කියලා. දැන් අද විදුලි ඉල්ලුම වැඩි වෙලා තියෙනවා. වැරදි මතයකුත් හැදුවා පහුගිය කාලේ මෙච්චර විදුලි ඉල්ලුමක් නැහැ. විදුලි ඉල්ලීම අඩු වෙලා තියෙනවා. දැන් මම දන්නේ කොහොමද ගණනය කරලා තියෙන්නේ කියලා සමහර විපක්ෂින මන්ත්‍රු කියනවා. කර්මාන්ත වහලා අපේ ආර්ථිකය හැකිලිලා තියෙන්නේ කියලා. මම නම් දන්නේ පහුගිය සති දෙක තුනක කාලය ඇතුලේ පෙබරවාරි මාසේ 16 වෙනිදා ඉඳලා අපි විදුලි ගාස්තු සංශෝධනය කරාට පස්සේ ඉල්ලුමේ අඩුවක් එක දවසක් අඩු වෙලා නැහැ. ඉල්ලුම අපි ගණනය කරලා තිබුණේ දෛනිකව ගිගවොට් පැය 45ක් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරයි කියලා. හැබැයි ඊයේ 47යි. පහුගිය සතියේම 50 ඉක්මවලා තිබුණේ. පහුගිය සතියේම 45 පහුගිය මාසෙම 45 සීමාව සහ 45න් ඔබට පාවිච්චි වුණා මිසක් ඉල්ලුමේ අඩුවක් කියලා තිබුණේ නැහැ. ඒක පැත්තකින් අපි දන්නවා ජනතාව නැවත වතාවක් අද කර්මාන්ත කරගෙන යන පැය 24 විදුලිය තියෙන හින්දායි කර්මාන්ත කරගෙන යනවා. දැන් ඔබතුමාලම විපක්ෂ නියෝජනය කරන බිරිස් මේ පාර්ලිමේන්තුවේ හැමදෙස්සම කතා කරේ සංචාර කලාප නියෝජනය කර පිළිසල කිව්වා සංචාරය කොහොමද ගෙන්න ගන්නේ විදුලිය නැතුව කියලා. විදුලි අකණ්ඩව දෙනකට කියනෝ විදුලිය දෙන එකට අය කරගන්න එපා කියලා. දැන් ඔබත් කල්පනා කරලා බලන්න විදුලිය නැති වෙලාවේ විදුලි බිලක් ගෙවනවා. විදුලිය නැති වෙලාවේ ඉන්ධන වලටත් බිල ගෙවනවා. ජෙනරේටර් වලටත් ගෙවනවා. ඉදිබන්ධම් වලටත් ගෙවනවා. අද මේ ඔක්කොම ටික එක පැත්තකින් කළමනා කරන වෙලා තියෙනවා. අද සංචාරක කර්මාන්තයේදී උණු වෙනවා. සංචාරක අපිට පේනවා වැඩි වශයෙන් එකතු වෙනවා කියලා රටට. අපේ ඩොලරය එක පැත්තකින් අපේ අගේ අඩු වෙලා රුපියල ශක්තිමත් බවට පත් වෙලා තියෙනවා. අපේ තියෙන උද්දමනය අඩු වෙලා තියෙනවා. පොලි අනුපාතික අඩු වෙනවා අපිට පේනවා. මේ නිසා ස්ථාවර භාවයක් එනකොට ඒ තුලින් නැවත වතාවක් ජනතාවම නොමග යවල ඉවරලා වැඩ වර්ජන රැල්ලක් එක්ක දේශපාලන කණ්ඩායම් කීපයක් බලනවා කර්මන්නේ කරන්න. ඒක තමයි පහුගිය කාලේ උත්සාහ කරේ. මුරාසනේ මන්ත්‍රීතුමනි පහුගිය කාලේ අපි රාජ්‍ය සම්පත් වෙනුවෙන් කතා කරා. හැබැයි රාජ්‍ය සම්පත් මොනවද කියන එක අපි හඳුර ගන්න ඕන. ත්‍රිකුණා මලේ තියෙන වහලා තියෙන දිරච්ච ටැංකි ටික රාජ්‍ය සම්පතක් නම් වෙන්නේ නැහැ පාවිච්චි කරන්නේ නැත්තම්. අපිට ආයෝජනය කරන්න මුදලකුත් නැත්තම් අපේ දිස්ත්‍රික්ක නියෝජනය කරන කපිල මන්ත්‍රීතුමා ඉන්නවා. අපි පහුගිය මාසේ ජනාධිපතිතුමාත් එක්ක ගියා. අපිට ඇත්තටම කනගාටුවක් තියෙනවා මේක අපි රාජ්‍ය සම්පත් කියලා තියාගෙන ඉඳලා වැඩි දියුණු කරන්නේ නැතුව අපි ආදායම අද අවහිර කරගෙන ඉන්නවා. ඉන්දියානු IOC සමාගම ඔවුන්ට දීලා තියෙන ටැංකි 14 නවීකරණය කරලා ව්‍යාපාරත් කරනවා. ලංකා ඛනිත් තෙල් නිර්ගත සංස්ථාව සතු වෙලා තියෙන තෙල් ටැංකි කිසිම පියවරක් අදියරක් ඉදිරියට ගිහිලා නැහැ. ඒක තමයි යථාර්ථය. අපි රාජ්‍ය සම්පත් කියලා තියාගෙන ඉන්නවා සමහර වෙලාව අපි ඒකෙන් පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ නැති රාජ්‍ය සම්පතක් ඒකේ රටට වැඩදායි වෙන්නේ නැති රාජ්‍ය සම්පතක් කියලා වැඩක් තියනවද? රාජ්‍ය සම්පත් ඒක නෙවෙයි රාජ්‍ය සම්පත් වෙන්න ඕන. ජනාධිපතිතුමා පහුගිය දවසේ කිව්වා අපේ අධ්‍යාපනය තරුණ පරපුර මිනිස්රම අපේ තියෙන ස්වභාවික සම්පත් මෙන්න රාජ්‍ය සම්පත්. මේවා තමයි අපි වැඩි දියුණු කරන්න ඕන. හැබැයි අපි ලෝකෙටම වහගෙන ඉඳලා අපි අර මීට අවුරුදු 30කට 40කට හිටපු මානසිකත්වෙන් ඉඳලා අපිට විතරක් මේක කරන්න පුළුවන් අපි ලෝකෙට විරුද්ධ වෙන්නේ නැහැ කියලා හිටියොත් එහෙම කවදාක්වත් අපේ රට දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි. අද ලෝකයේත් එක්ක අපි වෙනස් වෙන්න ඕන. හොඳම උදාහරණ ඉන්දියාව ගන්න. අසල්වෙස් ඉන්දියාව. ඉන්දියාවේ මීට වැඩිය සමහරලාට ගෝත්‍රිකව හිටපු පිරිස් සිටියා. හැබැයි 91 මෙවැනිම ප්‍රශ්නයක් ඉන්දියාව ඇති වෙනකල ඉන්දියාවේ පරිපාලනය දේශපාලන නායකත්වය තීන්දුව తీරන අරගෙන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා ඔවුන් සතු වෙලා තිබුණු ව්‍යාපාර ප්‍රාජ්‍ය පෞද්ගලික හවුල් ව්‍යාපාර දවට ගිහිල්ලා අද ලෝකේ බලවත්ම ආර්ථිකයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. අද විදුලි බල ක්ෂේත්‍රයේ බලශක්ති ක්ෂේත්‍රයේ සම්පූර්ණම තියෙන ඉන්දියාවේ පෞද්ගලික අංශයත් එක්ක බද්ධ වෙලා වැරදි මතයක් හදනවා ලෝකයේ හොඳම ඉන්ධන ටික තියෙන ඉන්ධන කර්මාන්ත ටික තියෙන්නේ ආණ්ඩුව සතුව කියලා. එහෙම ඒක මැද පෙරදිගත් නැහැ. ඔවුන්ට යම් කිසි කොටසක් තියෙනවා හැබැයි පරිපාලනය කරන්නේ පෞද්ගලික අංශය සම්පූර්ණයෙන්. එනිසා අපි විශ්වාස කරනවා මේ විවෘත කිරීම තුලින් රටට එක පැත්තකින් අපිට ඉන්ධන මිල අඩු කරලා ඒ සහනය ජනතාවට දෙන්න ඒ සහනය තුලින් රටේ ආර්ථික ක්‍රියාවලිය නැගසෙන්න පුළුවන්. දැන් අපි ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිල්ලේ ප්‍රධානම පියවරක් තිබුණ කණිත් තෙල් නීතිගත සංස්ථාවේ මෙරට ඉන්ධන වෙළඳපොළ විවෘත කරන්න තවත් පාර්ශවකරුවන්ට එන එක වැරදිද? සිනොපෙක් සමාගම එන එක වැරදිද? මුලසරි මන්ත්‍රීතුමනි මේ රටේ ඇවිල්ලා ව්‍යාපාර කරන එක සමහරුන් සිනොපෙක් එනකට කැමති වෙනේවා එනකට අකමැති. සිනොපෙක් සමාගම එන එක අපිට හිතනවා ඉතාමත් ජයග්‍රහණයක් මේ රටේ. ෂෙල් සමාගම සමග RM පාක්ස් කියලා කියන්නේ ඇමරිකාවේ ඉන්ධන ව්‍යාපාරය කරන සමාගමක් ෂෙල් ව්‍යාපාරය කරන අපේ රටෙත් තිබුණු සමාගමක්. අපි වහලා එලවන්න ඉස්සෙල්ලා එවැනි සමාගම ඇවිල්ලා ක්‍රියාත්මක වෙනකට ඕස්ට්‍රේලියාව යුනයිටඩ් පෙට්‍රෝලියම් දැන් පෙරේද මම සාකච්ඡාවක් තිබ්බා ඒ සමාගම් එක්ක ඔවුන් එකඟ වෙලා ඉන්නේ මැයි මාසේ දෙවනි සතිය ඇවිල්ලා ගිවිසුම් ගත වෙලා ජුනි මාසේ වෙනකට මේ රටේ ව්‍යාපාර කටයුතු ආරම්භ කරා. දැන් ෂෙල් සමාගම RM පාක් සමාගම අපි කතා කරන්නට කිව්වා අපේ නැව් ගේනකට ඇත්තම පහසුකම් මදි. අපේ සේෆ්ටි පහසුකම් නැහැ. අපේ ෆෙන්ඩර්ස් නැහැ. ෆයර් මැනේජ්මන්ට් සිස්ටම් එකක් නැහැ. අපිට ඔවුන් කිව්වා ඔවුන්ගේ මුදල් වලින් ආයෝජනය කළ ලබන සතියේ ඒවා හදලා දෙන්න. අපේ මුදල් ඉල්ලන්නේ නැහැ ඒවට. මේවා වෙන්න ඕන අවශ්‍ය දේවල් නෙමෙයිද? දැන් ඔවුන් මට කිව්වා අපේ තියෙන පෙරවුම්හල් ඔවුන්ට ලබා දුන්නම දැන් මේ භූමියේ අපේ අයිතිය තියෙන පෙරවුම්හල් නෙමෙයිනේ අපි දෙන්නේ. අපේ භූමිය අයිති අපිට තියෙන 243යි. ඉතුරු ඔක්කොම තියෙන වෙනත් පුද්ගලයෝ ආයෝජනය කරලා අපිත් එක්ක ගිවිසුම් ගත වෙලා තියෙන පෙරවුම්හල් විතරයි. ඒ පෙරවුම්හල් වලට අපිට ඉන්ධන දෙන්න බැරි නම් ඒ මිනිස්සුන්ට ව්‍යාපාර කරන්න බෑ. ඉතින් එවැනි පෙරවුම්හල් අපි 600ක් අපි හඳුනාගෙන ඒ සමාගම් වලට වෙන් කරාම ඒ සමාගම් කිව්වේ මම ෂෙල් සමාගම සිරුපෙක් දෙකම කිව්වේ ඔවුන් බලාපොරොත්තු වෙනවා කියලා ඔවුන්ගේ ඩිස්පෙන්සරුත් ගේන රටට. ඩිස්පෙන්සර් ගෙනල්ලා හයි කරාම මේ වගේ ස්ටොක් රීඩින් ස්ටොක් ටේකින් ඔක්කොම කරන්නේ ඔටෝමේටඩ් ස්වයංක්‍රීය සිද්ධ වෙනවා. මට වෙලා බෑ කිව්වා අපේ ෂෙඩ් 150ක් දුවන්න නම් අපිට නම් ඕන නිලධාරි 80යි කියලා සිනොපෙක් සමාගම මට කිව්වා. ඒක කිව්වා. ඒක ඔවුන්ගේ වැඩන්නේ. ඔවුන්ගේ සමාගමේ ඔවුන්ට 150කින් 80කින් කරගෙන යන්න පුළුවන් නම් ඒක තමයි වෙන්න ඕන.
තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා මතුම.
ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල ඇතුළේ විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න යෝජනා කරලා තියෙනවා. මම විශ්වාස කරනවා විරුද්ධ වෙන එකක් නැහැ. මොද විපක්ෂේ නියෝජනය කරන පිරිස් 2002 මේකට සඳහන් දුන්නා. දැන් ආර්ථික ක්‍රියාවලියත් එක තියෙනවා. ඒ නිසා මේ ක්‍රියාවලිය ඇතුලේ විදුලි බල මණ්ඩලේ මම හැම වෘත්තීය සමිතියක් එකම කතා කරා. ත්‍රස්තවාදීන් දෙකක් තුනක් ඉන්නවා. හැබැයි වෘත්තීය සමිති හැම එකක්ම නරක කට්ටිය නෙවෙයි. අපි ගෙනලා සාකච්ඡා කරාම තේරුම් ගත්තා. සමහරු කඩාකප්පල් කරන්න හදනකොට අපි අවශ්‍ය තීන්දුවත් ගත්තා. ඉස්සරහටත් කඩාකප්පල් කරන කට්ටිය මොන හරි තීන්දුව తీරන ගන්නවා නම් ඒව වෙනුනොත් තීන්දුව తీරන ගන්නත් අපි පසුබට වෙන්නේ නැහැ. ඒකට මේ රජයේ හැටියට අපි පූර්ණ වගකීම අරගෙන තියෙන්නේ මේ ක්‍රියාවලිය මේ රටේ ක්‍රියාත්මක කරලා අවශ්‍ය ශක්තිමත් අඩිතාලම යෙදවිය යුතුයි කියන එක. දැන් මේකේ තියෙනවා මහා බැංකුවේ පනත ගෙනල්ලා මහා බැංකුව ස්වාධීන කිරීම. ඒක නරක දෙයක්ද? මේ රටට අවශ්‍ය අලුත් පනත් ටික ගැනීම. දැන් අද සභාගත කළ තියෙනවා දූෂණ විරෝධී පනත. දැන් මේ මම දන්නා විරෝධ වෙන කවුරු හරි විරුද්ධ වෙන්නේ දූෂණ විරෝධී පනත ගේන එකටද? මහා බැංකුවේ පනත ගෙනල්ලා මහා බැංකුව ස්වාධීනව කටයුතු කරගෙන යන්න ඉඩ නොදෙන එකටද? දැන් මහා බැංකුව ස්වාධීනව කටයුතු කරේ නැහැ කියලා අපිට චෝදනා වෙල්ල උනේ. බැංකුව මහා බැංකුව අධිපතිවරු පත් කරලා දේශපාලන වශයෙන් අපි මේ ඩොලර එක තියාගෙන හිටියා හිර කරගෙන හිටියා එහෙමනේ කිව්වේ. එතන මේ ක්‍රියාවලිය ඇතුලේ තියෙන මොනවද? අනපනත් විදුලි බල මණ්ඩලයේ කන්දෙල් සංස්ථාව ඇතුළු ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම, අපේ ආනයනය කරන මිලට ගැළපෙන අපි ගාස්තු සංශෝධනයක් සිදු කිරීම, ජනන සැලසුම ඒ ආකාරයට අපි ශක්තිමත් කර ගැනීම. ඉතින් මම දන්නේ මේ කාරණා ඇතුලේ විරුද්ධ වෙන්න තියෙන හේතු මොනවද කියන එක. ඒ වගේම සමහරව අහනවා ඇයි මේ හිල්ටන් එක රක්ෂණ සමාගම මෙන්න මේ වගේ සමාගම් තෝරගන්නේ කියලා. ප්‍රතිව්‍යුහගත කිරීමේදී අපි අලාභ ලබන ඒවාම දෙන්න හදනවා නම් කවුරුවත් ඇවිල්ලා මෙතන ව්‍යාපාර කරන්න ඉන්නේ නැහැ.
කාලය අවසන් කරගන්න.
ප්‍රතිව්‍යුහගත කිරීමේදී ලාභ ලබා ගන්න බැරි නම් කිසිවෙක් ඇවිල්ලා ආයෝජනය කරන්නේ නැහැ. ඒ නිසා ප්‍රතිව්‍යුහගත කරනවා නම් රජයක් හැටියට ප්‍රතිපත්ති තීන්දුවක් අරගෙන තියෙන්නේ යනුව කටයුතු කරන්න. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ වෙනුවෙන් මතය පළ කරත් මට තේරුණේ විරුද්ධව කණ්ඩායමක් ඡන්දය දෙන්න බලාගෙන ඉන්නවා විපක්ෂේ. ඒ කණ්ඩායම කොහොමත් අපි ආණ්ඩුවේ ඉන්නේ දෙත් කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගියොත් කොහොම විරුද්ධ වෙනවා ආණ්ඩුවෙන් එළියට බහිනවා කියලා. ඒකින්ද ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි ප්‍රධාන විපක්ෂය ඡන්දය මග හරින්න පුළුවන්කමක් නැහැ මේක. මම නම් දන්නේ හර්ෂසිල්ල මන්ත්‍රීතුමා හෙට එයි
අවසන්
කරනවා. එතුමාට මේකේ මග හරින්න පුළුවන්ද කියලා. මොකද මේ හැන්සාඩ් එකේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ගනුදෙනු කිරීම කියන එක මම හිතන වචන 10කට සැරයක් හරි පාර්ලිමේන්තුව තුල කතා කරන්නම් කතා කරේ
හර්ෂසිල්ල මන්ත්‍රීතුමා.
ඒ නිසා මම අවසන් කරනවා නැවත වතාවක් ඉල්ලීමක් කරනවා මේ පාර්ලිමේන්තුවේ මේ තීන්දුව తీරන ගන්නේ රටේ අනාගතය වෙනුවෙන්. ඒ අනාගත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා දායක වෙන්න ඒ වගේම ඔබතුමා ඇතුළු දළ සලහපෙරු මැතිතුමාටත් පාර්ලිමේන්තුවේ ඒ කතාවන් වලදීත් අද දවසෙත් සුභපැතුම් එකතු කරපු සියලු දෙනාටත් මගේ ස්තුතිය පළ කරමින් නැවත වතාවක් මේ සඳහා ඔබේ සහයෝගය ලබා දෙන්න කියන ඉල්ලීම කරමින් මගේ කතාව අවසන් කරනවා.
අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 පිළිබඳ විවාදය කල්තබීම ගරු සභානායකතුමා.
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දින න්‍යායපත්‍රයේ විෂය අංක 1 යටතේ සිදු කරන ලද විවාදය 2023 අප්‍රේල් 28 වෙනි දිනද තවදුරටත් විවාදයට ගැනීම පිණිස කල්තබීත්වය යෝජනා කරමු.
පාර්ලිමේන්තුව කල්තබීම ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා,
මෙම පාර්ලිමේන්තුව 2023 අප්‍රේල් 28 වෙනි සිකුරාදා පූර්ව භාග 9:30 දක්වා කල්තබීත්වය යෝජනා කරමු.
පාර්ලිමේන්තුව 2023 අප්‍රේල් 28 වෙනි දින පූර්ව භාග 9:30 දක්වා කල්තබනවා. සභාව කල්තබීමේ යෝජනාව ගරු රෝහිණ කුමාරි විජේරත්න මහත්මිය, ඔබතුමියට විනාඩි 10ක කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු මුලසනේ මන්ත්‍රීතුමනි. මම හිතනවා අද මම මේ යෝජනාව ගේන්නේ ගරු ඇමතුමියත් ඉන්නවා. විශේෂයෙන් ඔබතුමී දන්නවා මේ රටේ වැන්දබුවන්ගේ තත්ත්වය. අපි දන්නවා 2012 ජනහා සංඛ්‍යාලේඛන සංගණනයට අනුව 24.3% ඉන්නේ මේ රටේ කාන්තා ගෘහමූලිකාවන්. හැබැයි අවාසනාවකට පිරිමි වැන්දබුවන් ප්‍රමාණය කොච්චරද කියලා හොයාගන්න ප්‍රමාණවත් සාක්ෂි දත්ත හොයාගන්න බැරි වුණා. මම මෙතනදී ගන්නේ විශේෂයෙන් මේ වැන්දබුවන් වුණහම ඒ පවුල් ඒකකය තුල ඇතිවෙන තත්වයන් කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම නිසා අද පවුල් සංස්කෘතියන් ඇතුලේ එහෙම නැත්නම් සමාජය ඇතුලේ විශාල ව්‍යසනයන්ට අපිට දකින්නට ලැබෙනවා. උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම පවුලක ආදායම ලබන කෙනා පවුලට කන්න දෙන කෙනා මිය ගියොත් කලත්‍රයාට ආදායම් මාර්ගයක් නැත්තම් ඒ වැන්දබුව කාන්තාවක් හෝ පුරුෂයෙක් හැටියට එයා ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් ඒ වගේම මානසික වශයෙන් බිඳවැටීමකට පත් වෙනවා ගරු ඇමතිතුමිය. ඒ වගේම මේක කාන්තාවක් වුණොත් එක විදිහකටත් පුරුෂයෙක් වැන්දබුවක් වුණොත් තව විදිහකටවත් බලපානවා කියලා අපිට කියන්න බෑ. මේකේ තත්වය ගරු ඇමතිතුමා ඉන්නවා මෙතන සමාජ ආරක්ෂණ පිළිබඳව ඔබතුමා දන්නවා පුරුෂයෙක් වැන්දබුවක් වුණහම අම්මෙක් හැටියට දරුවෝ බලා ගන්නවට වඩා අපහසුයි තාත්තෙකුට තනියෙන් දරුවන්ගේ වැඩ කටයුතු ටික කරගෙන යන්න. ඒක අපි දකිනවා දරුවන්ව පාසල් යවන එක, උයලා කණ්ඩ බොණ්ඩ දෙන එක, මේ සියලු දේවල්. මෙන්න මේ වගේ ගැටලු ගණනාවකට වැන්දබුවන් කියන කොටස මේ සමාජයේ යම් යම් මුහුණ දීම් ප්‍රශ්න ගැටලු වලට මුහුණ දීම් සිද්ධ වෙනවා. මොකද පවුල කළමනාකරණය කරගන්න බැරි වීම, දරුවන් රැක බලා ගන්න විදිහක් නැතිවීම, මෙන්න මේ කාරණා නිසා. ඒ නිසා මම හිතනවා දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම දැන් ආර්ථිකය කඩා වැටුණහම වතුකරේ වගේ ප්‍රදේශයක් අරන් බලන්න කියලා මම යෝජනා කරනවා. කොහොමද ජීවත් වෙන්නේ? තමන්ගේ කෑම වේලට දරුවෙකුට කණ්ඩ දෙන්න නැති වෙනකොට ඒ අම්මා කෙනෙක් හැටියට කොහොමද ඒකට මූණ දෙන්නේ? ඒ මානසික පීඩාව කොහොමද දරාගන්නේ? මෙන්න මේ සම්බන්ධයෙන් අපේ අවධානය යොමු වෙන්න ඕනි කියලා මම විශ්වාස කරනවා. එනිසා විශේෂයෙන්ම ඒගොල්ලන්ට ප්‍රමාණවත් සමාජ ආරක්ෂණ ක්‍රමයකට යොමු වෙන්න නොමැති නිසා ඒ අයට සිද්ධ වෙලා තියෙනවා වැටුප් නොලබන, එහෙම නැත්නම් රැකවරණයක් නොලබන, ඒ වගේම ගෘහ සේවයේ බර කරට අරගත්ත පිරිසක් බවට පත් වෙන්න වෙලා තියෙනවා. ඒක තුල ඒගොල්ලන්ගේ ආර්ථිකය කොහොමටත් කඩාගෙන වැටෙනවා. ඒ නිසා මම යෝජනා කරනවා ලෝකයේ විවිධ රටවල් වල මේ වැන්දබුවන් වෙනකොට මම කියන්නේ මේ නිකන් දෙන්න කියන එක නෙවෙයි කියන්නේ. ඒ අයව වසරක්වත් යනකන් සවි බල ගන්නවන්න. ඒක මානසික සවි බල ගැනීමක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අයට උපදේශනයේ අවශ්‍යතාවයක් තියෙනවා තමන්ගේ සමීපතයයන්ගෙන් වෙන්වීම නිසා. දැන් උදාහරණයක් ගත්තොත් උතුරු නැගෙනහිර ගත්තහම 1,2241ක් ඉන්නවා කාන්තා ගෘහමූලිකාවන්. ඒ කියන්නේ සමහර විට යුද්ධයෙන් වැන්දබුවන් වෙච්ච අය වෙන්නත් පුළුවන්. එතකොට මේ අයගේ මානසික තත්ත්වය ගැන අපි හොයලා බැලුවද මෙච්චර කාලයක්? එහෙම නොවුනහම ඒ පවුල තුල ඇතිවෙන මානසික ගැටලු පිළිබඳව අපි හොයලා බලලා තියෙනවද? ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා ලෝකයේ විවිධ රටවල් වල මේ වැන්දබුවන් වෙන පවුල් වලට, එහෙම නැත්නම් තමන්ගේ සමීපතමයන් මිය ගියාම ඒ අයට රජය හැටියට මැදිහත් වෙලා උපදේශන ක්‍රියාවලීන් සඳහා යොමු කරනවා. රජයෙන් ඒකට සහයෝගය ලබා දෙනවා. උපදේශනයේ පමණක් නෙවෙයි ආර්ථිකව සවි බල ගැන්වෙන්නටත් ඒගොල්ලන්ට අවශ්‍ය දායකත්වය දෙනවා. ඒ කියන්නේ ආයි මන් නැවත කියනවා අර සමෘද්ධිය වගේ නිකන් දෙන්න කියන එක නෙවෙයි. ඒ අයව සවි බල ගන්නන්නට, ආර්ථික උත්පාදනයකට යොමු කරවන්නට, ඒගොල්ලන්ට මඟ පෙන්වීමක් කරන්නට ඔබතුමන්ලාගේ සමාජ ආරක්ෂණ ක්‍රමයක් යටතේ සහය ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. මොකද මේ වෙනකොට කාන්තා ගෘහ මූලිකයන් ගත්තහම නැගෙනහිර ප්‍රදේශයේ මඩකලපුව තමයි අංක එක 32.3ක් පවුල් වලින් කාන්තා ගෘහ මූලිකාවන් ඉන්නේ. මධ්‍යම පළාත ගත්තොත් මහනුවර 31.2ක්. මේ ආදි වශයෙන් ගත්තහම අපි නොදකින පැත්තක් මේක ඇතුලේ තියෙනවා. ඒ නිසා මම මේ ගරු සභාවට යෝජනා කරනවා මෙවැනි දේවල් වලට මූණ දෙන පවුල් වල කලත්‍රයන්ට එතනදී නැවත වතාවක් මම අවධාරණයට ලක් කරනවා. මේ කාන්තාවන් ගැන පමණක් නෙවෙයි මම කියන්නේ, කාන්තා වැන්දබුවන් පමණක් නෙවෙයි පුරුෂ වැන්දබුවන්ටත් වසරක කාලයක තුලකවත් ඒ අයව රැක බලා ගැනීමේ ක්‍රමවේදයක් සකස් කරන්න කියලා මම කියනවා. දැන් රජයේ සේවකයෙක් නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වැන්දබුහා අනත්දරු මුදල තියෙනවා, WNOP එක තියෙනවා. නමුත් රජයේ සේවයේ නොවන කෙනෙකුට එකවරම අත්වැල කඩන් වැටුණා වගේ වෙනවා. එතකොට ඒ අයව දැවැන්ත සමාජ ගැටලු වලටත් අපි මුහුණ දෙනවා දකින්නවා. අපිව මෙතන විස්තර කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම වැන්දබුවක් වෙනකොට මට තිබ්බ හයිය තමයි මගේ ගුරු වෘත්තිය. නමුත් ඒ හයිය හැමෝටම තියෙන්නේ නැහැ ගරු ඇමතුමිය. එනිසා මම මේ ගරු සභාවට එහි අවශ්‍යතාවය යොමු කරමින් මේ යෝජනාව ඉදිරිපත් කරනවා. ශ්‍රී ලංකා ලාංකික ජන සමාජයේ පවුල් සංස්ථාව නියෂ්ටක පවුල් ඒකක ලෙස විකාශනය වෙමින් පවතින අතර මෙම පවුල් සංස්ථාව තුළ කාන්තාව සහ පුරුෂයාට අර්ධාබාධ, පූර්ණාබාධ හෝ මරණයට පත්වීම සිදු වූ විට මෙම පවුල් සංස්ථාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් උපකාර කළ හැකි ආයතන හෝ නිසි ක්‍රමවේදයක් පවතින බව පෙවෙන්නට නොමැත. මෙවැනි තත්ත්වයක් ඇති වූ විට මෙම සංස්ථාව තුළ වැඩිම බලපෑමට ලක්වෙන්නේ දරුවන්. මං හිතනවා ඔබතුමන්ලට පැහැදිලි කියලා. ඔවුන්ගේ මානසික තත්ත්වය, ඔවුන් මුහුණ දෙන ගැටලු, සමාජ ගැටලු පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුව පවතිනවා. දැනට අප රට තුළ වැන්දඹු කාන්තාව සහ වැන්දඹු පුරුෂයා වෙනුවෙන් ක්‍රියාත්මක වනුයේ අර මං කලින් කිව්වා වගේ රාජ්‍ය සේවයේ නියැලි පිරිස් වෙනුවෙන් සකස් කර ඇති වැන්දඹු අනත්දරු හා වැන්දඹු පුරුෂ විශ්‍රාම යෝජනා ක්‍රමය වේ. මේ තුළින් ආවරණය සැලසෙන්නේ රාජ්‍ය සේවයේ නියත වූවන් වන අතර සමස්ත සමාජයට මින් ආවරණය නොසැලසේ. මින් එහා ගිය මනෝ සමාජීය ආරක්ෂණ ක්‍රමයක් අප රට තුළ ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙවැනි අවස්ථාවක කලත්‍රයන් සහ දරුවන් මුහුණ දෙන මානසික තත්ත්වයන් පිළිබඳව සොයා බැලීමේ වැඩපිළිවෙලක අවශ්‍යතාවය පෙනෙන හේයින් ඒ සම්බන්ධයෙන් නිසි වැඩපිළිවෙලක් මෙම ගරු සභාව විසින් සම්මත කළ යුතුයි යන්න මම මේ සභාවට යෝජනා කර සිටිනවා. මම දන්නවා මේ වෙනකොට IMF යටතේ සමාජ ආරක්ෂණ ක්‍රම ගැන කතා වෙනවා. ඒ නිසා ඒක තුලට හෝ මේ සමාජ ආරක්ෂණ ක්‍රමයට මේ වැන්දබුවන් රැක බලා ගැනීම, සවි බල ගැන්වීම
කියන එක දෙකක් කාලයක්
තියෙනවා. මම අවසන් කරනවා. ඇතුළත් කරගෙන මේ රටේ සමාජ ප්‍රශ්නයක් වෙන මේ ගැටලුවට රජයේ මැදිහත් වීම ලබා දෙන්න කියන එක යෝජනා කරමින් අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා.
යෝජනා විස්තර කිරීම ගරු මුදිතා ශාන්ති මන්ත්‍රිමිය, ඔබතුමියට විනාඩි 3ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. අද දින සභාව කල් තබන අවස්ථාවේදී වැන්දඹු කාන්තාව සහ වැන්දඹු පුරුෂයා සවිබල ගැනීම යන යෝජනාව ගෙනීමේ මේ මොහොතේ මම එය ස්ථිර කරනවා. කරන අතරම ඒ පිළිබඳව වචන ස්වල්පයක් කතා කර යුතුමයි. මොකද අද දින යෝජනාව ගෙන එන මන්ත්‍රීතුමියත් මමත් වැන්දඹු කාන්තාවන් දෙපළා. කාන්තාවක් තම ස්වාමියා නැති වුණාම, ඒ අත්වල ඒ හයිය නැති වුණාම ජීවන ගමන ගෙනියන්න කොච්චර අමාරුද කියලා අපි දෙපළම දන්නවා. ඒ විතරක් නෙමෙයි, වැන්දඹු පුරුෂයාටත් ඒ දුෂ්කරතා, ඒ අපහසුකම් බොහොමයි. මොකද කාන්තාවක් වගේම එම කාන්තාව මවක් බවට පත් වී තම ස්වාමියා නොමැති අවස්ථාවක උද කුඩා දරුවන් පෝෂණය කළ යුතුයි, අධ්‍යාපනය නිසි අධ්‍යාපනය දිය යුතුයි, ජීවනාදිය ගැටගසා ගන්න මිල මුදල් හා බාහිර සංගටක ගොඩනගා ගැනීමට වැන්දඹු කාන්තාවට වගේම වැන්දඹු පුරුෂයාටත් දිරිය ශක්තියක් අවශ්‍යයි. ඉතින් කාන්තාවක් යනු මීකතේ ජීවනාලියයි. මොකද ඔබද මමද අද මේ සමාජයේ ජීවත් වෙන සියලු දෙනා අද මීතලේ එළිය දකින්නේ කාන්තාව නිසයි. නමුත් අවාසනාවකට කාන්තාව හිංසනයට ලක්වීම, අඩු වයසින් විවාහ වීම, සැමියා බිරිඳ මියයාම, අතහැර දැමීම වගේ හේතු නිසා වැන්දඹු භාවය රට තුළ ඉහළ ගොස් තියෙනවා. ඒක අපි හැමෝම දන්නවා. මේ වෙන විටත් වැන්දඹු කාන්තාවන් හට සමාජීය හා ආර්ථික ගැටලු සඳහා කාන්තා කටයුතු අමාත්‍යාංශය මගින්, රාජ්‍ය හා නොවන සංවිධාන මගින් විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. නමුත් මම කියන්නේ ඒ ආධාර, ඒ ණය යෝජනා ක්‍රම වැන්දඹු කාන්තාවන්ට තම දරුවන් සමග ජීවත් වීමට ඉතාම අපහසුයි. ඒ මදි. ගරු මන්ත්‍රීතුමනි, මා විශේෂයෙන් කියන්න ඕනි වැන්දඹු පවුල් ඒකක වල අධ්‍යාපනය ලබන දරුවන්ට සඳහා අප රජයේ මගින් විශේෂයෙන් අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ වගේම එම පවුල්වල මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහාද, නොයෙකුත් රෝගීන් තත්ත්වයෙන් පෙළෙන දරුවන් සඳහා වැන්දඹු කාන්තාවන්ට වගේම වැන්දඹු පුරුෂයන්ට යම් කිසි ප්‍රතිලාභ ලබා දෙීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. දිවයිනේ දිස්ත්‍රික්ක සියල්ලම ආවරණය වන පරිදි
ඔබතුමීට
විනාඩියක් ලේකම් කොට්ටාෂ මට්ටමේ
විනාඩියක් කාලයක් තියෙනවා. තව විනාඩියක් කාලයක් තියෙනවා.
ඒ වගේම වැඳ පුරුෂයන්ට දිරිගැන්වීම සඳහා මා විසින් කැටි යෝජනා කීපයක් ඉදිරිපත් කරනවා. විවසකයන්ට පුහුණු පාඨමාලා ලබා දීම, උපදේශක සේවා ලබා දීම, වෘත්තීය පුහුණුව ලබා දීම, දැනට කරන ස්වයං රැකියා සඳහා ණය ක්‍රමයක් හඳුන්වා දීම, වැඳපු කාන්තාවන්ගේ දරුවන්ට රැකවරණයක් ලබා දීම හා ශිෂ්‍යත්ව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වගේම අවසාන වශයෙන් මා ඉල්ලා සිටිනවා
කතාව අවසන් කරන්න
කාන්තාවන්ගේ කුසලතාවයන් හා නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ පහසු පසු විපරමක් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සිටින කාන්තා සමර්ථ නිලධාරි යොදන වන ලෙසට. ඇත්තටම මම අද සතුටු වෙනවා මෙවැනි යෝජනාවකට කතා කළ ස්ත්‍රී කිරීම සම්බන්ධව. ඒ වගේම විශේෂයෙන් මම අපේ මන්ත්‍රීතුමියට ස්තුතිවන්ත වෙනවා මේ වගේ යෝජනාවක් ගෙනාව සම්බන්ධව.
බොහොම ස්තුතියි ගරු වේලුකුමාර් මන්තුමා. ඔබතුමාට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ගෞරව සභයිකේ තලමිතාංග උරුපිනර වර්ගලේ ඉන්ද්‍ර இந்த சபை ஒத்திவைப்பு வேளை விவாதத்தை முன்வைத்திருக்க கூடிய எங்களுடைய ரோஹிணி குமாரி விஜயரத்ன அவர்களது இந்த சபை ஒத்திவைப்பு வேளை பிரேரணையிலே என்னுடைய கருத்துக்களை முன்வைப்பதற்கு சந்தர்ப்பம் தந்தமைக்கு நன்றி. இவ்சபை ஒத்திவைப்பு வேளை பிரேரணை மூலம் இலங்கையினுடைய விதவைகளினது பாதுகாப்பு தொடர்பாக, விதவைகளினது சமூக நலன் தொடர்பாக ஒரு கவன ஈர்ப்பை இந்த சபைக்கு உறுப்பினர் அவர்கள் முன்வைத்திருக்கின்றார். குறிப்பாகவே எங்களுடைய நாட்டை பொறுத்தவரையிலே ஏறக்குறைய 24% சராசரியாக பெண் விதவைகளை கொண்டிருப்பதோடு பெண் விதவைகள் தலைமை தாங்குகின்ற குடும்பங்களை கொண்டிருக்கின்றது. அதே நேரத்திலே நாங்கள் எடுக்கின்ற போது இலங்கையினுடைய துறை ரீதியாக நாங்கள் பார்க்கின்ற போது நகரம் கிராமம் அதே போல தோட்டப்பகுதி என நாங்கள் பார்க்கின்ற போது இந்த தோட்டப்பகுதி பிரதேசங்களிலே இது 30% அதிகமான சராசரியான குடும்பங்கள் பெண்களினுடைய அந்த விதவை பெண்களின் தலைமைத்துவத்தை கொண்டதாக காணப்படுகின்றது. அவே இவ்வாறான சூழ்நிலையிலே தங்களுக்கு இயலுமான அந்த காலகட்டத்தில் அல்லது தங்களது குடும்பத்திற்கு வருமானத்தை ஈட்டித்தரக்கூடிய பெண்ணாக இருக்கலாம் ஆணாக இருக்கலாம், அதனை இழக்கின்ற போது அந்த குடும்பம் நிர்கதியான நிலைக்கு தள்ளப்படுகின்ற ஒரு நிலைமை இந்த நாட்டிலே இன்று காணப்படுகின்றது. அதற்கு காரணம் அவ்வாறான ஒரு சூழ்நிலையிலே சமூக பாதுகாப்புக்கான அல்லது அந்த குடும்ப நலனினது பாதுகாப்புக்கான ஒரு நிவாரண திட்டம், முறையான ஒரு நிவாரண முறைமை இந்த நாட்டிலே நடைமுறையிலே காணப்படாதது அதற்குரிய பிரதான காரணமாக காணப்படுகின்றது. அதிலும் நாங்கள் எடுக்கின்ற போது தோட்டப்பகுதிகள் போன்றவற்றை நாங்கள் நோக்குகின்ற போது அவர் அங்கே இருக்கக்கூடிய குடும்பங்கள் பொதுவாகவே வறுமையை எதிர்நோக்குகின்ற வறிய நிலையிலே இருக்கின்ற குடும்பங்களாக இருக்கின்ற அதே வேளையிலே அவர்களுடைய பாதுகாப்பு அவர்களினுடைய பாதிப்பு மிக அதிகமானதாக இருக்கின்றது. தற்போது கூட IMF-னுடைய அந்த அனுசரணையின் போது இலங்கையிலே இருக்கக்கூடிய 20 லட்சம் வரையான அந்த வறுமை நிலையிலே இருக்கிற குடும்பங்களுக்கு நிவாரண அளிப்பதற்குரிய ஏற்பாடுகள் முன்வைக்கப்பட்டிருக்கின்றது. அதன் போது இந்த விதவை நிலையிலே இருக்கக்கூடிய குடும்பங்கள் மீதான விசேட கவனங்கள் தோட்டப்பகுதிகளிலே அதே போல கிராமப்பகுதிகளிலே செலுத்தப்பட வேண்டும். அதே போன்று இங்கே கல்வி அமைச்சர் இருக்கின்றார். இந்த
எங்களினுடைய பாடசாலை முறைமையிலே உயர்கல்வி முறைமையிலே கூட வந்து இத்தகைய இந்த விதவை நிலையிலே இருக்கக்கூடிய குடும்பங்களினது பிள்ளைகள் தொடர்பாக விசேட கரிசனை காட்டப்பட வேண்டிய தேவை இருக்கின்றது என்பதோடு இங்கே முன்வைத்திருக்கக்கூடிய பொதுவான ஒரு விசேட காப்புறுதி திட்டம் விசேட திட்டத்தை முன்வைக்க வேண்டிய தேவை இருக்கின்றது என்பதையும் அந்த முன்வைப்பை ஆதரித்து என்னுடைய உரையை முடிவு செய்கின்றேன்
நன்றி கரு மஞ்சுளா திசாநாயக மத்தினியே ஒபதுமியட்ட வினாடி திகக காலயக் தியனவா திகாய்
கரு முலாசனாரூட மந்திரித்துமனி රෝහිණි කවරත්න මැතිණිය අද දවසේ සභාව කල්තබන අවස්ථාවේ ගිනව මේ කාලෝචිත යෝජනාව පිළිබඳව මගේ එකඟතාවය පළ කරනවා මොකද අපේ සමාජයේ ගත්තහම ස්වාමි පුරුෂයා මිය ගියපුවාම වැන්දොම් භාවයට පත් වෙන කාන්තාවක් කාන්තාවක් මිය ගියපුවාම වැන්දොම් භාවයට පත් වෙන පුරුෂයාත් කියන දෙදෙනාම පවුලේ අත්වාරුව කඩාගෙන වැටුණාම තනි වෙන පුද්ගලයා කාන්තාව හෝ පිරිමියා පුරුෂයා දරුවන් සමග තනිවීම තුළ ඔවුන් පත්වෙන මානසික තත්ත්වය ආර්ථික සමාජීය ගැටලුව පිළිබඳව මං හිතන්නේ සමාජයට අලුතෙන් කියලා දෙන්න අවශ්‍ය නැහැ. එතුමිය වගේම මීට කලින් කතා කරපු අපේ මුදිතා මන්ත්‍රීතුමියත් මමත් අපි සියලු දෙනාම එකම කුලක එක අය. ඉතින් ඒ නිසා ඉතාමත්ම කාලෝචිත යෝජනාවක් විදියට ගෙනාවේ ආර්ථික වශයෙන් දරිද්‍රතාවයට පත් වෙනවා වගේම මානසික වශයෙන් කඩා වැටෙන මේ පෞල් සංස්ථාව තුළ බිඳ වැටීමට අත්තලක් වෙන්නට රජයක් විදියට වගකිය යුතු රජයක් විදියට යම් වැඩපිළිවෙලක් ඉදිරිපත් කිරීම ඉතාමත්ම කාලෝචිත සුදුසු වැඩපිළිවෙලක්. ඒ නිසා වැඩිහිටි මහලේකම් කාර්යාලය වගේම සුදුසු වැඩපිළිවෙලක් එතුමිය යෝජනා කරන්නේ වැන්දුම් භාවයට පත් වෙන ස්වාමි පුරුෂයා හෝ කාන්තාව සමග තනි වෙන දරුවන් ආරක්ෂා කරන්න ඔවුන්ගේ ආර්ථිකය ශක්තිමත් කරන්න සුදුසු වැඩපිළිවෙලක් සකස් කරන්නා සේම ඔවුන්ගේ මානසිකත්වය සකස් කිරීම සඳහා සුදුසු ආයතනයක් සුදුසු වැඩපිළිවෙලක් ක්‍රමවේදයක් සකස් කිරීම සුදුසුයි කියන එක මාත් ඒක යෝජනා කරනවා. ඒ වගේම ඒකට
කාලය
කරනවා. විශේෂයෙන්ම අපි සියලු දෙනාම මේ කාලවකවානුව තුළ මූණ දෙන ඉතාමත්ම දැඩි දරිද්‍රතාවය තුළ වගේම ආර්ථික පරිහානිය තුළ මේ යෝජනාව ඉතාමත්ම සුදුසුයි. විශේෂයෙන්ම රජයේ රැකියාවක් නොකරන තමන්ගේ ස්වන් රැකියාවකින් ජීවත් වෙන අයට සුදුසු සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තුළ මේ වැඩපිළිවෙල සකස් කිරීම
අවසන් කරන්න
කියලා යෝජනා කරමින් මානිහනර බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මේජර් සුදර්ශන දිනපිටියේ මැතිතුම ඔබතුමාටත් විනාඩි දෙකක කාලයක් තියෙනවා.
මූලසාර මන්ත්‍රීතුමනි මම හිතන්නේ ඉතාම සංවේදී කාරණයක් පිළිබඳව කතා කරන්න තමයි අපිට අද දින මේ වෙලාවෙන් වෙලා තියෙන අපේ ගරු රෝහිණි කුමාරි විජයරත්න මැතිණිය කරපු යෝජනාව ඉතාම කාලෝචිත ඉතාම හොඳම යෝජනාවක්. මොකද මේ වැන්දඹ කාන්තාවන් පිළිමින් කියන කට්ටිය වෙනම කොටසක් බවට පත් කරන්න සමහර අය උත්සාහ කරන වෙලාව. මම ඒකේ හොඳටම දන්නවා මගේ නංගිත් යුද්ධ හමුදා ඉඳලා එයාගේ මහත්තයා නැති වුණා 2007. එදා ඉඳන් තනියෙන් ජීවත් වෙනවා දරුවෝ දෙන්නත් එක්ක. මම එක දවසක් ගෙදර ගිහිල්ලා ඉන්නවා උදේ පාන්දර මාව ඇහැරුවා මාමා මාමා කියලා ඒ දරුවෝ දෙන්න. දැන් ඉස්කෝලේ යන්න සූදානම් වෙලා ඉන්නවා. මාව ඉස්සරහා තියාගෙන ඉඳලා ගියා. මම දන්නේ නැහැ මොකද හේතුව කියලා. පස්සේ නංගි පස්සේ පිටිපස්සේ ඉඳන් අඬ අඬ ඉඳලා මට කියනවා අයියා ඒ තාත්තා ඇවිල්ලා කියලා පෙන්නනවා. තාත්තා ඒගොල්ලන් කැමති නෑ තාත්තා නැහැ කියලා කියන්න. තාත්තා නැහැ කියලා කියන්න කැමති නෑ ඒගොල්ලන් මාව පෙන්නනවා තාත්තා අපේ තාත්තා ඇවිල්ලා ඉන්නවා ගෙදර රටේ ඉඳලා ඇවිල්ලා තියෙන කියලා පෙන්නනවා. මේක හරි සංවේදී කාරණාවක්. කෙනෙක් අසරණ වෙන උපරිම අසරණ වෙන තැනක්. සමහරවිට මුදල් හම් වෙනවා පඩි හම් වෙනවා. නමුත් ඒ අසරණභාවය කියන එක කියන්න බැරි තරම් සංවේදී කාරණයක්. මම හිතන්නේ දරුවන්ට තාත්තා කෙනෙක් නෑ අම්මා කෙනෙක් නෑ කියලා ඒ වගේ මේ පවුල් සංස්ථාව රැකගන්න ඊට පස්සේ පයි පවුල රැකගන්න පුදුම දුකක් විඳිනවා ඒ තනි වෙච්ච කෙනා. නොයෙකුත් ප්‍රශ්න මැද ඒ වෙලාව ඉඳන් මියගිය දවසේ ඉඳන් ඒ අදාළ කෙනාට හැම්මනේ ප්‍රශ්නම තමයි. විශේෂයෙන්ම කාන්තාවට ප්‍රශ්නමයි. මේ සමාජයත් නරක විදියට බලනවා සමහර වෙලාවට. මෙන්න මේව නැතිවිය යුතුයි.
ඒ වගේම ඒකට ඔවුන්ට යම්කිසි ක්‍රමවේදයක් හදන්න ඕනේ ශක්තිමත් වෙන්න. ඒක හරිය ඔබතුමිය කරන යෝජනාව අනිවාර්යයෙන් ශක්තිමත් කළ යන්න ඕනේ. ශක්තිමත් කළ යුතුමයි. මොකද මේ ෆීලිං මට තියෙනවා මේ මගේ නංගියේ තත්ත්වය දැක්කම එදා ඒ දැක්ක දේවල් දැක්කම මට හරි දුක හිතුණා.
කතාව
කොහොම වුණත්
කාලය අවසන් කරමු.
ගරු මන්ත්‍රීතුමනි මෙන්න මේ කීතරක් කියන මම හිතන්නේ අපේ ගරු මම එකට තව කෑල්ලක් එකතු කරනවා මීට කලින් මම යෝජනා කරා ඇත්තටම බිරිඳකට දරුවෙක් හම්බෙන්න ඉන්නකොට මහත්තයා එයාගේ ස්වාමී පිරිස අනිවාර්යෙන් ලේබර් රූම් එකේ තියන්න. මම මේ යෝජනාව කරනවා ලේබර් රූම් එකේ තියන්න මේ අපේ තියෙන පෞල් ප්‍රශ්න සමාජීය ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා. ගොඩක් නැති වෙනවා. මොකද මට මේ අවස්ථාව හම්බුණා දෙවනි දරුවා හම්බෙන්න ඉන්නකොට මගේ නෝනාට මට මේ අවස්ථාව හම්බුණා. ඒකෙදි මම දැක්ක කොච්චර ලේකන්දරාවක් ගියාද කොච්චර දුකක් වින්දාද අන්තිමට මේ දරුවා ලැබුණාට පස්සේ ඒ හිනාවත් මම දැක්කා. ඒක නිසායි මම මේ කියන්නේ. ඒක නිසා ගරු රෝහණී කුමාරි විජයරත්න මැතිණිය ඔබතුමිය මේ ගෙනාව යෝජනා ඉතාම හොඳ කාලෝචිත යෝජනාවක් මේක ක්‍රියාත්මක කරන්න අපි ඔක්කොම පෙළ ගැහිලා අපි උදව් කරනවා අපි එකතු වෙනවා කියලා මේ වෙලාවේදී
මම ස්තුතියි. පිළිතුරු කතා දෙකක් තියෙනවා. ගරු ගීතා කුමාරසිංහ මැතිණිය ඔබතුමියට විනාඩි 4ක කාලයක් තියෙනවා.
ස්තුතියි. මම මේ මගේ මේ පිළිතුරු කතාව දීර්ඝ කතාවක් විනාඩි 4කින් කිරීම ඉතාම අපහසු දෙයක් නමුත් මම උත්සාහ කරනවා. විශේෂයෙන් රෝහිණී කුමාරි මන්ත්‍රීතුමිය සහ ඒ සඳහා සහභාගී වූ අනිත් මන්ත්‍රීතුමියන්ලා සියලු දෙනාම තමන්ගේ පුද්ගලික අත්දැකීම් තුළින් විඳගත් සමහර අවස්ථාවන් තුළින් අද මේ පාර්ලිමේන්තුව හොබවන්නට වාසනාවක් ලබාපු එක ගැනත් මගේ සතුටක් තියෙනවා. හැබැයි මම පෞද්ගලිකව විශ්වාස කරනවා පාර්ලිමේන්තු පැමිණිය යුත්තේ දේශපාලනයේ දීවැන්දබුවන් පමණක් නොවේයි. පින් මට්ටමේ සිට කාන්තාව මේ දේශපාලනයට යොමු වෙලා පාර්ලිමේන්තුව නියෝජනය කළ යුතුයි කියලා. දෙවනි කතාවට මම ඔබතුමියට විස්තර කරලා දෙන්න කැමතියි. එක විදිහකින් හරි කනගාටුදායකයි රජයේ සේවය කරන අයට පමණක් අනත්දරු ඒ මුදල ලැබෙනවා කියන එක. ඔබතුමිය සමහර විට මේක ගැන දන්නේ නැතුව ඇති. මේ වන විටත් ශ්‍රී ලංකාව පුරාම සිටින වැන්දඹු කාන්තාව තාරුණ්‍යයේ සිටින වැන්දඹු කාන්තාවට අපි අත දෙනවා ඒ අයට ස්වයං රැකියාවක් කරගැනීමට. ඒ සඳහා ඔවුන්ව කොට්ටාස මට්ටමින් අපි පුහුණු කරනවා. ඒ වැඩපිළිවෙල අපි පටන් අරගෙන ඉවරයි. දැනටත් විශාල මුදල් ප්‍රමාණයක් දැන් අපිට ඉදිරියේ ලැබෙන සියලුම මුදල් අපි යොදවන්න හදනවා. ඒ වගේ අයට මේ සවිබල ගැන්වීමට, ඔවුන්ට ස්වයං රැකියාවක් කිරීමට, ඔවුන්ට ස්වයංව ස්වාධීනව නැගී සිටීමට, ඒ වගේම ඔවුන්ගේ ආරක්ෂාව විහිදී වැදගත් වෙනවා. බොහෝ කාන්තාවන්ට සිද්ධ වෙන්නේ තමන්ගේ සැමියා මිය ගියාට පසු තමන්ගේ දරුවව දාලා යන්න තැනක් හොයාගන්න බෑ. දරුවා දාලා යන්නේ නැතුව ඔවුන්ට විදියක් නැති වෙනවා රැකියාවක් කරන්නටත්. අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් එහි සිටින නිලධාරීන්ට දැනටමත් සොයාගෙන යනවා. ඒ අයට ඩේකයා සෙන්ටර් එකක් හැටියට සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම අනුබද්ධව මේ දරුවන්ව සුභසාධනය කොට ඔවුන්ට ඔවුන්ව නතර කරලා රැකියාවට යන්න. දිස්ත්‍රික් ළමා ආරක්ෂක නිලධාරීන් සහ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරීන් හරහා මෙරට ළමයින් ඔබතුමිය පැවසුවා මේ දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සෑහෙන අපහසුතාවලට පත් වෙනවා කියලා. ඒ සඳහාම අපි උන්ගේ මානසිකත්වය වර්ධනය කරන්න උපදේශන මාලාවක්, ඒ වගේම ඔවුන්ට ඒ සේවාව ලබා ගන්නට කටයුතු කරනවා. මම යෝජනාවක් හැටියට කරලා තියෙනවා. රෝහිණී මැතිණිය කරන ලද යෝජනාවට හරි අතිශයින් මම සතුටු වෙනවා. මොකද මගේ ප්‍රාර්ථනේ ඒම නිසා. කෙසේ වෙතත් මම යෝජනා කරගෙන තියෙනවා මේ කාන්තාවට මීට වඩා විශාල, ඔබතුමාට තව විනාඩියක් දෙන්න, විශාල කොටසක් මේ කාන්තාවන්ට මානසිකව ඔවුන් වැටුණු තැන ඇති පීඩනය නතර කර අපි අවයස 70ට වැඩි කැසියුණුම කාන්තාවන්ට පුරුෂයින්ට වැඩිහිටි දීමනාවක් දෙනවා. ඒ වගේම සමුද්ධි ආධාර 24 ලක්ෂයකට ලබා දෙනවා. ඒ තුලත් අපි කොට්ටාස වලට ගිහිල්ලා ඒගේ මගුලට අවමගුලට ඒ කටයුතු ඒ සියල්ල කරනවා. පිළිකා තැලිමීසියා වගේ රෝගීන්ට විශේෂ ආධාරයක් ලබා දෙනවා. මහජන ආධාර දෙන වෙනම කාන්තාවන් පිරිසකුත් ඉන්නවා. සහල් සාධාරයක් අපි දැන් ලබාගෙන යනවා. ගර්භණී කාන්තාවට 4500 ගඩු ලාභා ලැබී ආදායම් කාන්තාවන්ට ලබා දෙනවා. මේ වෙනකොටත්
කාලය අවසානයි
අපි 124000 490ක් ගර්භණී කාන්තාවන්ට ඒ මුදල් ලබා දෙනවා. මට සමහර වෙලට පිටු 4ක් පුරා තව පැයක් කියන්න
ඕනේ.
කනගාටු එසේම් කියා ගන්න නොලැබීම ගැන. නමුත් අපි ඒ විදිහට මේ වැන්දපු කාන්තාවට හැමෝටම පාර්ලිමේන්තු වෙන්න බෑ.
අවසන් කරන්න.
පාර්ලිමේන්තු නාවත් එයාට ගෙදර ඉඳගෙන හරි මෙන්න දේවල් කරන්න ඒ ආරක්ෂාව ලබා දෙන එක ගැන සහතික වෙමින් තමයි මම මේ කතාව කතා කරන්නේ.
හැබැයි
අද අර ITN එකේ වගේ තැන්වල නිවුස් කියන කාන්තාවන්ටත් ලිංගික අතවර කරන රටක්
කාලේ අවසානයි කතාව.
එයාට ආරක්ෂාව ලබා දෙන නීති සම්පාදනය කළ යුතුයි.
කොමිස්තුති ගරු අනුප පැස්කෝල් නැත්නම් මෙතුමාට විනාඩි 3ක කාලයක් තියෙනවා වෙලාවට අවසන් කරන්න කාරණකව.
උලාසන ආරූඪ ගරු මන්ත්‍රීතුමනි, අපේ රෝහිණී කුමාරි කවිරත්න මන්ත්‍රීතුමිය විසින් ඉදිරිපත් කළ තියෙන යෝජනාව ඉතාමත් වැදගත් යෝජනාවක්. සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීම පිළිබඳව තමයි එතුමියගේ කතාව එක වාක්‍යයකට සාරාංශගත කරොත් අපිට පේන්න තියෙන්නේ. අපි ගත්තොත් සෑම කෙනෙක්ම බැඳපුවක් බවට පත් වෙන විවාහ වුණොත්, විවාහ වෙන සෑම කෙනෙක්ම තරුණ කාලයේදී විවාහ වෙච්ච මොහොතේ සිට මරණය දක්වා යන මොහොතේදී යම්කිසි අවස්ථාවකදී සෑම කෙනෙක්ගේම පවුලේ එක් අයෙක් බැඳපුවක් බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ. නමුත් තරුණ කාලයේදී බැඳපුවක් බවට පත් වීම තමයි මානසික පීඩනයේ දරුණුම අවධිය විදියට පත් වෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ වගේම දරුවෝ වැඩිහිටියාට පත් වුණාට පස්සේ බොහෝ වෙලාවට කාන්තාව වැඳපු වුණාට ඒ කාන්තාව සාමාන්‍යයෙන් අපේ සමාජ ක්‍රමය තුළ දරුවොත් එක්ක බොහොම හොඳින් සහෝදරත්වයෙන් බැඳිලා එකට ඉන්නවා. නමුත් බොහෝ වෙලාවට පිරිමි වැඳපුව වැඩිහිටි කාලයේදී වැඳපු බවට පත් වුණොත් හුඟක් වෙලාවට අසරණයි කියලා මම පෞද්ගලිකව දැකලා තියෙනවා. මොකද සාමාන්‍ය සමාජයත් එක්ක බැඳීම, දරුවොත් එක්ක බැඳීම බොහෝ දුරට අම්මගේ තියෙන තාත්තගේ අඩු එක නිසා තාත්තගේ හුදලකාභාවයේ වැඩිහිටි කාලෙදි වැඩි. කෙසේ වෙතත් අපි දන්නවා සමෘද්ධිය කියන එකේ සමෘද්ධිය 1,800,000 ඉන්නේ, එහෙම නැත්නම් 109,000 ඉන්නේ අවුරුදු 60 ඉක්මපු අය. ඒ අවුරුදු 60 ඉක්මපු අය බැලුවොත් එම් හැමෝම එනවා සියලු දෙනාම එන සමෘද්ධිය ඉල්ලගෙන අනේ අපිට සමෘද්ධිය දෙන්න කියලා. ඒ තත්ත්වයට පත් වෙන අයගේ අතිවිශාල බහුතරයක් රාජ්‍ය සේවයේ නොවන පිරිස්. ඒක නිසා කෙටියෙන් මම කියන්න ඕනේ අවසාන පණිවිඩය. මේ සියලු දේ සැලකිලිට අරගෙන ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා මට උපදෙසක් ලබා දුන්නා. සමාජ ආරක්ෂක මණ්ඩලය හරහා සැමටම ප්‍රතිලාභ ලැබෙන ක්‍රමයක්, එහෙම නැත්නම් පෙන්ෂන් ක්‍රමයක්, එහෙම නැත්නම් විශ්‍රාම වැටුපක් ලබා දෙන්න කියන එක. විශ්‍රාම වැටුපේ ක්‍රමවේදයක් සකස් කරාම ඔය කියන
සියලු ප්‍රශ්න වලට
විසඳුම ලැබෙන. ඒ සඳහා අපි කැබිනට් පත්‍රිකාව හදලා අවසානයි. ජනාධිපති ලේකම් කාර්යාලය අපි සාගල් රත්නායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපේ අමාත්‍යාංශ සාකච්ඡාවක් තිබ්බා. ඒ සාකච්ඡාවේදීත් ඒ යෝජනාව තහවුරු වෙලා කැබිනට් මණ්ඩලයට අපි ඉදිරිපත් කරන සමාජ ආරක්ෂණ මණ්ඩලය හරහා සියලු දෙනාටම වැඳපුවන්ටත් අයත් වෙන විදිහට සියලුම දෙනාට රාජ්‍ය සේවයේ නොවන සියලු දෙනාටම පෙන්ෂන් එකක් ලැබෙන ක්‍රමයක් සකස් කරනවා. ඔබතුමියගේ ඉදිරිපත් කරපු යෝජනා පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඒ යෝජනාව
සම්පූර්ණ
සහයෝගය ලබා දායකත්ව පෙන්ෂන් ක්‍රමය. ඒක නිසා ඒක තුලින් අලුත් ක්‍රමයක් රටට හඳුන්වා දීමේ ක්‍රියාවලිය අපි ශක්තිමත් කරනවා. අලුත් ක්‍රමය තුලින් අලුත් සමාජයක්, අලුත් රටක්, අලුත් ගමක් කියන ගොඩනැගීම. ඒ සඳහා සියලු දෙනාගේ සහය ශක්තිය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිමින්.
සභාව කල්දැබීම පාර්ලිමේන්තුව හෙට දින පෙරවරු 9:30 දක්වා ගරු රෝහිණි කුමාරි
ගරු ඇමැතිතුමා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා මේකේ අවශ්‍යතාවය අවබෝධ කර ගැනීම පිළිබඳව.
නෑ
ඉන්න මේ කියන්නේ
මේකේ ප්‍රශ්නයක් තියෙන ගරු
අනේ මන්ත්‍රීතුමා මේක සමාජ අවශ්‍යතාවයක්. විපක්ෂයට බනින්න ඕන තරම් වෙලාව දෙන වෙලේ විනාඩියක් දෙන්න මේ කියන්න යන්නේ පොඩි
ඔබතුමියා කරුණ දැක්වන්නේ ඔබතුමියා
අතපහ වීමක් ඔබතුමගෙන් වෙච්ච ඔය තර්ක කරන වෙලාව දෙන්න. ගරු ඇමැතිතුමා මෙතනදී මම කියන්නේ ආර්ථික සවිබල ගැන්වීම පමණක්ම නෙවෙයි මානසික සවිබල ගැන්වීමත් ඔබතුමන්ලා එකට එකතු කරන්නයි කියන එක මම මේ වෙලාවේ
කියනවා. බොහොම ස්තුතියි. සභාව කල් තැබීම හෙට දින පෙරවරු 9:30 දක්වා පාර්ලිමේන්තුව කල් තබනවා.